සම්මා සම්බුද්ධ සරණයි. අපි තාම ගෞරවයෙන් තාම කෘතඥතා පූර්වක තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු. අද ඒ නිරෝධ වග්ගයේ දුක්ඛ සූත්‍රය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ සාකච්ඡා කීපය අපි කරුණු දැන ගැනීමටත් වඩා පංච උපාදාන කන්දයන්ගේ හැසිරීම රටාව. ඒ වචනේ එච්චර හොඳ නැහැ. නමුත් ඒකේ ක්‍රියාත්මක වෙන හැටි කොහෙද? මෙතනම මේ තත්ත්වය. ක්‍රියාත්මක වෙන හැටි අවබෝධයෙන් බලන්නට උත්සාහ කිරීමක් කරනවා. ඒ බලාන යනකොට සමහරට වචන අපිට උදව් වෙනවා. ඒ නිසා ඔය සුතමේ ඥානය සමහර නෙවෙයි බොහෝ විට හැම වෙලාවෙම වගේ උදව්වක් කරනවා. ඒක භාවිතා කරොත් ප්‍රතිපදාවේදී බොහෝ. ඒ නිසා ඒ සුතමේ ඥානය ප්‍රතිපදාවේදී භාවිතා කිරීමක් හැටියට තමයි කරන්නේ අපි. අපි දැන් හැමෝම මෙතන ඉන්න බොහෝ ඇත්ත හොඳටම දන්නවා කරුණු කාරණා. මේකයි වෙන්න ඕන, මේකයි වෙන්න ඕන කියලා ඔක්කොම දේ දන්නවා අපි දැන්. එතකොට මේක ප්‍රචාරණය කිරීමක්වත් තව කෙනෙකුට කියා දීමක්වත් නොවේ කෙරෙන්නේ. අප සොයා බලන අපේ ගමන් මාර්ගය ගැන තථාගත දේශනේ තනුව අර භික්ෂුව එහෙම කිව්වා, මේ භික්ෂුව මෙහෙම කිව්වා, සත්‍යජී මෙහෙම කිව්වා, අර මහතෙරුන් වහන්සේ මෙහෙම කිව්වා කියන එක මම මෙහෙම අහලා තියෙනවා කියන එක නෙවෙයි දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒවා පසුතලෙන් තියෙන චරයි. එතකොට දුක්ඛ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි මේක ක්‍රමානුකූල බැලුවා මෙච්චර කලක්. අනිච්චේ දුක්ඛ සංඥා භික්ඛවේ, භික්ෂුවරුනි සත්‍යාබෝධය සඳහා උනන්දු තියෙන ඇත්තනි. මේ දුක්ඛ සංඥා අනිච්චේ දුක්ඛ සංඥා භාවිතා බහුලී කතා දියුණු දියුණු කරොත් එමේ සංඥාව. ඒ සිට අපි කියමු දැනට විතරක් සිටවිල්ල කියලා, දැනට විතරක් හොඳේ සංඥා කියන එකට. ඒක දියුණු කරගත්තොත් යලි යලිත් ආයේ ආයේ ඊපිටිපිට මේක කරගත්තොත් මහප්පලා හෝති, හොඳ ප්‍රතිඵල එනවා, විශාල ප්‍රතිඵල එනවා, රිසස් ඉහළයි. මහානි සංසා සමන්ත ලැබෙන වාසි බොහොම ඉහළයි. පුංචි පහේ වාසි නෙවෙයි. කතම් භාවිතා භික්ඛවේ අනිච්චේ දුක්ඛ සංඥා, භික්ෂුවරුනි කොයි විදිහට මේක පුරුදු පුහුණු කළොත්ද මේ ප්‍රතිඵල ගෙනත් දෙන්නේ? දැන් මේ සූත්‍ර කීපෙදි අපි එක ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. තථාගත ධර්මයේ ඉද භික්ඛවේ භික්ඛු අනිච්චේ දුක්ඛ සංඥා සහගතං සති සම්බුද්ධංගම් භාවේති. මේ අනිච්චතාවයේ තියෙන දුක් සහගත බව පිළිබඳ මතකය භාවිතා කරන්නේ සති සම්බුද්ධංගයත් එක්ක. ඒ කියන්නේ සතිමත් අවධානයත් එක්ක. ඒතරයි බුද්ධංග හතරම අපි දැන් මේක දන්න හින්දා අපි පසු දවසක ඇහුවොත් නම් තේරෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් මේ. සත්‍ය සම්බුද්ධංගයත් එක්ක මිශ්‍ර කරගන්නවා. ධම්ම විචය, ඒ කියන්නේ කල්පනාකාරී භව ධර්මයට අනුරූප ධර්ම කියලා කියන්නේ පවත් මේක වෙලා මේක ඇති වෙන නැති වෙන හැටි ගැන. ඊට පස්සේ විරිය සම්බුද්ධංගයත් එක්ක උත්සාහයක් ගන්නවා අනිත්‍ය දුක්ඛ සංඥාව. ඊට පස්සේ පීති, ඒවා බොහොම වැදගත්. අපි මේ සූත්‍ර 10 කතා කරනකොට විශේෂයෙන් ඒ පීතිය සහ පස්සද්ධිය ගැන වැඩි අවධානයක් යොමු කරා. මේ පොසිටිව් පැත්තේ සිතිවිලි ගන්න අවශ්‍ය නිසා විශේෂයෙන් අනිච්ච දුක්ඛ සංඥාව දිනු කරන ගත්තහම සංඛාර නතර වීමක්, සංඛාර වේග සංස්කාරණය අඩුවීම නිසා වේගය බාලවීම නිසා ඒ ඇතිවීමේ නිෂ්පාදන වේගය අඩුවීම නිසා ලොකු සහනයක් ලැබෙනවා. ඒක තමයි පීතිපස්සද්දීන්නේ. එතකොට ඒත් එක්කම සමාධි. ඊට පස්සේ උපේක්ඛා. එතකොට අනිච්ච දුක්ඛ සංඥාව ඒ බුද්ධංග හතත් එක්කම, දැන් බුද්ධංග හත කියනකොට ඒක නමින් දාගන්න මෙපා. ඒ බුද්ධංග විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමි. තමන්ට ගැඹුරුම මනසෙ තියෙන්න ඕන ඒතං සන්තං ඒතං පනීතං කියන ඒ දේශනිය. සබ්බ සංඛාර සමතේත. එතකොට අනිච්ච දුක්ඛ සංඥාව අපි දැන් කතා හුඟා කතා කරනකොට අපිට පුළුවන් ඉගෙන කියන්න සංඛාර දුක්ඛය ගැන. මේ අඩුවීම වෙනකොට සබ්බ සංඛාර සමතයක් වෙනකොට ඒතං සන්තං, ඒක ශාන්තයි ප්‍රණීතයි මිහිරි සුවදායකයි. ඒක ගැඹුරු මනසේ තියාගෙන තමා මේ හතට එන්න උතුණු දුක්ඛ සංඥාවත්. ඒ ටික එහෙම මතකේ තියාගෙන අපි දැන් මොකද්ද මේ දුක්ඛ සංඥාව, අනිච්චේ දුක්ඛ සංඥාව කියන්නේ කියලා ටිකක් බලමු. තථාගත ධර්මයට අනුරූප දුක්ඛානුපස්සනාව මේකමයි. අපි වචනේ අහලා තියෙනවා අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන. ඒ දුක්ඛානුපස්සනාව සබ්බ සංඛාරි දුක්ඛානුපස්සේ කියනකොට අපි ඒක දකින්න හැටි දකින් තඩිගකින් කතා කර බඳද. දැන් මේ මා පෙළ ගැස්ස ගන්න හදන්නේ. ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සී විහෙරති. භික්ෂුරුනි, මේ ලෝකේ සමහර පුද්ගලයේ දැන් මතක තියාගන්න අපි හැමෝම එකම විදිහට යන්නේ නැහැ මේ කියන්නේ. දැන් හිතන්නට එපා මේක අපි මේකම කරන්න ඕනේ කියලා. කොහෙන් කරත් මේකට එනවා. නමුත් කරන විදිහ වෙනසක් එනවා. ඒතකොට පුළුවන් තරම් ස්වාධී වෙන්න ඕනේ. පජ්ජේන කතේන අත්තනා පරිනිබ්බාන ගතෝ විතින්න කංකු. තමන් හදාගත්ත මාර්ගෙන් තමයි යන්නේ. තමන් ඒ පාර කපා ගන්න තමන්ට ඕන හැටියට තථාගත ධර්මයත් එකතු කරගෙන. ඒකච්චෝ පුද්ගලෝ සමහර පුජ්‍යලේ සමහර කෙනෙක් සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සී විහෙරති. සියලු සංස්කාරයන් ගැන අපි වචන අහලා තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ට අත්දකින්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, දිව ගන්න පුළුවන් ඕනෑම මාතෘකාවක් හිතේ පැලඹෙන. ඕ දැනෙන්නේ. මතුවෙන ඕනෑම මාතෘකාවක් හිතේ ඇති වෙනවා. මාතෘකා කිව්වේ එකයි. අරමුණු කියලා කියන්නේ ආරම්මන කියන එක. ඒක දුක්ඛානුපස්සී විහෙරති. ඒක අසාර්ථක තත්වයක් නේද? අවාසි දායක තත්ත්වයක් නේද, ආදීනව බහුල තත්ත්වයක් නේද කියලා. අර ආදීනව සංඥාව මතක බතක් කර ගන්න ඕන. ඉරිමානන්ද පහු කරන්න දෙයක් නේද? අපි දැන් හැමෝම දන්න වචන. මේ කතා කරන එක්කෙනක් දන්නව, අහනෙත්තුත් දන්නව. එතකොට සබ්බ සංඛාරිසි දුක්ඛානුපස්සී විහෙරති දුක්ඛ සංඤී. තමන්ට සිග්නල් එකක් දෙනවා ගැඹුරු මනසට, අවධානයට, සතියට, නැත්නම් මේ අවශ්‍යතාවයට නිබ්බානගාමී අවස්ථාවය සඳහා යන හින්දා හිතේට සංඥාවක් දෙනවා මේ හැම දෙයක්ම අසාර්ථකයිනේ. ඩිස්ට්‍රෙස් එකක්නේ තියෙන්නේ, පීඩනයක්නේ තියෙන්නේ. අර අපි දන්නවා මේ වචන පීලනත් එන ඒ ඔක්කොම දන්නවා අපි දැන්. නමුත් දැන් මේ බලන විදිහ මෙතෙන්ද බුදුහාඳුරු දේශනා කරන්නේ. දුක්ඛ සංඤීව බලනවා මේ. සබ්බ සංඛාරේ දුක්ඛානු සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සී විහෙරති දුක්ඛානුපස්සී තියෙන එකේ විද්‍රහටම බලමින් ඉන්නවා. දුක්ඛ සංඤී දුක්ඛ පටිසංවේදී. තමන්ට දැනෙන සංවේදී වෙනවා කියන්නේ, පටිසංවේදී කියන්නේ මේක තමන්ට දැනෙන්නෙම දැන් ආදීනව තත්වෙකින්. සතතං සමිතං නිරන්තරයෙන්ම එක තැනක්වත් අත්හරින්නේ නැතුව. අබ්බෝ කින්නම් ඒ අනිසඤ්ඤාවල් එක්ක මිශ්‍ර කරගන්නෙත් නෑ දැන් මේක දකිනකොට. මොකද මේ මේ සංඥාවෙන් මේ යන්න හදන නිසා. චේතස අදිමුච්ඡමානු සිතින් ස්ථිර වශයෙන්ම හිතා ගන්න. ඒකද එනවා මේක නම් අනිවාර්යෙන් ආදීනම තමයි මේක තියෙන්නේ කියලා. ඕනෑම සංඛාරයක් ආවොත් එහෙම. දැනට පුතු ජනමනසකට එන සංඛාර ගොරෝසුටම තේර අනිවාර්යෙන් දුක්ඛ පැත්තේ තමයි. එකපාර පුළුවන් සීල් එකක් ගහන්න දුක්ඛ සංඥා දුක්ඛ සංඥා දුක්ඛ සංඥා කියලා. පඤ්ඤාය පරියෝගාහමානු ප්‍රඥාවෙන් කියන්නේ දැන තියෙන සතියෙන්ම නෙවෙයි තු. දැනුමෙන් නෙවෙයි. මේකත් එක්ක එනකොට එන විපස්සනානුපස්සනාම මං ඒ වචනයක් හැදුවා. එහෙම වචනයක් නැහැ. අර දුක්ඛානුපස්සනා වගේ විපස්සනාවට අහු වෙනවා ඒක. සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා මේක දුකක් කියලා. ඔන්න ඕක තමයි අනිච්චේ දුක් සබ්බ සංඛාරේසු දුක්ඛානුපස්සනා කියන්නේ. අනිච්චේ දුක්ඛානුපස්සේ කිව්වේ ඒකයි. යද නිච්ඡන් තන් දුක්ඛං කිව්වේ ඒකයි. ඒක දකින්න තමයි හදන්නේ දැන්. එතකොට දැන් ඔන්න අපි අපතුලම හොයා බලන්න ඕනේ. එක එක්කෙනාට එක එක වර්ගයේ ශරීර තියෙනවා. අම්මා තාත්තා දෙන්නේ හදලා දෙවි දුන්නේ පිරිමි ශරීර, ස්ත්‍රී ශරීර, ලොකු වෙච්ච ඒවා, පුංචි වෙච්ච ඒවා, ලෙඩ වෙච්ච ඒවා, අලෙඩ අඩු වෙච්ච ඒවා, රිදිලි දෙන ඒවා, රිදිලි අඩු ඒවා ඕන එක. වෙන්නේ එකම දෙයයි කාට. තේරෙන જાති තියෙනවා නම් පපුව පෙනහළු වගේ දේවල් ඒ පද්ධති වැඩිපුර තේරෙනවා. ජීර්ණ පද්ධතියේ මුලහා අග ඩිංගක් තේරෙනවා. මූත්‍රල පද්ධතිය නම් තේරෙන්නේ අග හරිය විතරයි. බොහෝ විට වකුගඩු වගේ දේවල් තේරෙන්නේ නැහැ. නමුත් ඔක්කොම තියෙන එකම සෙට් එකක්. දැන් Apple iPhone එකක් ගත්තොත් මොනවා හරි එකක් ගත්තොත් එහෙම ක්‍රමයේ ඒක මූණත වෙනස් වෙන්න පුළුවන් සමහරට. කවරක වෙනස් වෙන්න පුළුවන්. නමුත් එකම සිස්ටම් එක තමයි යන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් දාන හැටියට ඒක වෙනස් වෙනවා වගේ අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා බෞද්ධ හැටියට, ස්ත්‍රී හැටියට, පුරුෂ හැටියට, තමන්ගේ පන්තියේ හැටියට, තමන්ගේ ධනෙ හැටියට, උගත්කමේ හැටියට එක එක වර්ග දාලා තිබුණා. එකම දේ සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙන්නේ මේ තත්ත්වයේදී. මෙයත් උස්ම ගන්නවා ආයේ කෙලියට දානවා. එයා ගෑඟ හැමතැනම මේක සුදුර මික්ස් හප්පුව ගහනවා ගහනවා හැම තිස්සෙම. පෙනහලු ඒ කෝටි 400ක් 200ක් 300ක් තියෙන ගතවලට පිරිපිරි ඔක්සිජන් බෙදනවා. මේලේ යනවා හැමතැනම. මේක එනවා හැම කහනම ඇස්වලට පේනවා. ආයතන තියෙන ඔක්කොම දාන්න මේකම පොදියක් තියෙනවා. දැන් මේක සොයා බැලීමේදී අපිට තේරෙන එක දෙයක් තමයි දැන් කවුරු හරි පස්සේ කියලා දෙන්න ඕනේ අනිත් ඔකෝම ධර්මස් දන්න ඇත්තෝ අර දුක දුකේ කොටස් කිත්ටි කියෙහෙම හොයලා බලලා කියන්න ඕන. ඉස්සරෝම අපිට පෙනෙන විදිහක් තියෙනවා උපතෙන් පටන් අරගෙන හැමෝම ඕනම තිරස්චීන හෝ මිනිස්සු හෝ අනිත්‍යත්වෝ ගැන අපි දැනට දන්නේ නැති හින්දා දැනට ඒක පැත්තකින් තියමු. මේ ලබාගත් ජීවිතයේ කිසිම තේරුමක් නැතුව කෑම බීම ගැනීම කුසියේ නානකාමරයේ අතරේ කැරකි කැරකි යන ජීවිතයක් තියෙනවා. ඒක තමයි එකම දිවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. හරියට මේ පොදුවේ බැලුවම කාටත් සමානයි. ආහාරය, නිින්ද, ආරක්ෂා උදෙසා වැඩ කරන හැටි ඊට පස්සේ ප්‍රජනනය කියන ඒවා එකතු කරගෙන කරන ක්‍රමයක්. ඊළඟට ඒ ලැබිච්ච කම්මානුරූපේ ලැබිච්ච මොකක් හරි මේ භව පැවැත්මේදී මේ ලැබිච්ච ಜಾති තියෙනවානේ. ඒ ಜಾතියට අනුව ලැබිච්ච කය දැන් ලැබුණේ මිනිස් ශරීරයක්. ඒ ලැබිච්ච කය ඇති වෙන දුක්ඛ වේදනාවල් පිපාසය බඩගින්න අවුව වැස්ස ඒ වගේ බේරි බේරි මේකට කෑම කවන්ට පුවන්ට ගන්න උත්සාහයක් තියෙනවා. ඒකත් අනුන් හදපු රේල් පාරක උදේ හවා එකම පැත්තට එහාට දුවනවා මෙහාට දුවන කෝච්චියක් වගේ. කොච්චර නැහැ කිව්වත් ඒ විදිහට ලංකාවෙන් මෙහාට මෙහෙන් ලංකාවට මානසින් දුවනවා. සූත්‍රයෙන් විනයට, විනයෙන් සූත්‍රයට, අර භික්ෂුවගෙන් මේ භික්ෂුවට, දින ධර්ම සාකච්ඡාන් ඒ ධර්ම සාකච්ඡාට ඉහළ තත්ත්වයට ඉහළ කියන්න බෑ. එක එක මාතෘකා වෙනස් කර කර හරි යන්න ওই විදිහට තමයි තාම ගිහින් තියෙන්නේ. ඔය පෙනහල්ල නතරනකම්, හදවත නතරනකල්, මොලේ ඔය ක්ලිනිකල් ඩෙත් එකනකම් ඕක තමයි කෙරෙන්නේ. ඒ දෙවෙනි කොටසට ඊළඟට ඔය අතරේ රූප කොටසට වගේම මනෝ කොටසට ඊට වඩා විශාල දුක් කොටසක් අයිති වෙනවා. අර පියවිප්පයෝග දුක් යම් පිච්ඡන්න ලැබති ඒ දුක ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කි ඒවා. සාරිපුත්තන් වහන්සේ පැහැදිලි කරන සත්‍යභංගයේදී කියන්නේ මේ ශෝක දුක් පරිදේව ජරා ව්‍යාධි ඒවා තී නැත්තන්ට තියෙන මේක නැත්තන් හොඳයි කියලා ඉදම්පි යම් පිච්චන් නලපිටම්පි දුක්ඛං කියන තු මේක ලබන්න හිතන මහලු වෙන්නේ නැත්තන් හොඳයි කියලා හිත. උනතරම අනිච්චේ දුක්ඛ සංඥාව ගන්න හැටි කවුරු හරි කතා කරන්න ඕනේ වචන වලට. පතන වලට දෙන්න ඕන අනිත්‍යයට අනුකම්පාවේ. එතකොට ඔන්නෝ කොටස් තුනේ ගබඩා තුනක් ඇතිව යන දුක දකින්ට තමයි බුදුහාමර කියන්නේ දුක්ඛ සංඥාවෙන් බලන්නට කියලා. අපි දැනට දන්නවා කාචු මයික්‍රෝෆෝන් එක. එතකොට
රංජිතා මහත්මිය ඔබතුමිය දැන් සම්බන්ධ වුණේ පෙරවන් සර්ණයි.
පෙරවන් සර්ණයි.
උන් සාකච්ඡාව දැන් පටන් ගන්න ප්‍රයභාගයක් වෙනවා. කරුණාක මයික් එක මියුට් කරලා සවන් දෙන්න පෙරවන් සර්ණයි.
එතකොට මේක දකින්නට අපි තතහග ධර්මයටත් අනුරූපව ඉමජිනේෂන් එකක් හදාගන්න, මනෝය හිතාගන්න. මේම අපි නේවසඤ්ඤා නාසඤ්ඤාතන ඉඳලා පහළට පහළට යන ක්‍රමයක් මේ කතා කරන්න හැමතිස්සෙම කියන ඕගේ ගමන් මාර්ගයට පැහැදිලි වෙනවා. ඒතොර නේවසඤ්ඤා නාසඤ්ඤාතන තත්ත්‍වී අර වන්දනීය භික්ෂුවක් මහතෙර කෙනෙක් හිටියා. එයා තකිවි හැමතිස්සෙම නේව චිත්ත නාචිත්ත කියලා. එතකොට ඒ අත්තන්ට ඔය බඩගින්න පිපාසය දක්වා යන කතා චේතනාත්මක දේවල් කියන කතා නෑ. මොකද අපි දන්නවනේ හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ යනකොටම කියන්නේ සුඛ දුක්ඛ වලින් අයින් වෙලා පුබ්බේව සෝමන සම්පූර්ණ සෝමනස්ස දෝමනස්ස වලින් අයින් වෙලා තමයි ආකාසාලංචයතෙන් කියන්නේ. ආකාසාලංචයතෙන් කියන්නේ තව තට්ටුවක් නෙවෙයි. මේ මනස සීමා පවුරු බිඳගෙන මේ කොන්ෂස්නස් කියන එක නැත්තම් විඥානය කියන එක පැතිරීම. අහුවෙච්ච තැන් කැඩිලා යන. බැඳිච්ච බැමි කැඩෙනවා. ඒකයි වෙන්නේ. වට කරගත්ත වැටවල් කැඩිලා යන. බෞද්ධ බව, සිංහල බව, ස්ත්‍රී බව, පුරුෂ බව, භික්ෂු බව, රැකියා බව, පිය බව, මාතෘ භව, ඒ ඔක්කොම බිඳිල යනවා. සුඛස්සච පහන, දුක්ඛස්සච පහන. පුබ්බේව සෝමනස්ස දෝමනසං අත්තංගම. එතනින් එහාට ගියාම එතකොට දුක් අර දුක අඩුයි කියන එක අපි දැන් දන්නවා. ඒක නිසා දැන් අපි එතනින් තව පල්ලහට වැටෙන්න හදන්න තියෙනවා. දැන් එතකොට අපි හිතමු දැන් ඔන්න කතන්දරේ ඉමජිනේෂන් එක. නමක් නැහැ නේ මීට කලින් ආත්ම භාවයේ අපි හිතමු නමක් දන්නේ නැහැ. හිතමු සුභූති කියලා දාගෙන අපි බ්‍රහ්ම ලෝකේ හිටියා. ඉංග්‍රීසි නමක් උඩක් තමන්නේ ඒ පාලි නම් විතර නෙවෙයි තියෙන්නේ. එතකොට කම්ම කියන එක ක්ෂේත්‍රයට අනුව විඥාන බීජය කම්මං කෙත්තං විඥානං බීජන්නේ ඔන්න මේ මිනිස්ස ලෝකයේ මිනිස්සු පණුවෙක් හැටියට ඉපදුනා කොහෙදෝ නමින් දොනන්නා කාන්තාවකගේ ගර්භාෂයේ. ඔන්න දැන් පටන් ගත්ත හැටි ඔන්න දැනගන්න. ඒතොට අර සටල් සංස්කාර ඔක්කොම අනිච්ච දුක්ඛ සංඥා තමයි. නමුත් ඊට වඩා ගොරෝසුවටම අපිට දැන් පේන්න තියෙන අතගාලා බලන්න පුළුවන් හරියට පිටුගුලියක් අනුනවා වගේ දැන් අපිට පේන්නම තියෙන දේක් තමයි අතගාලා බලන්න පුළුවන්. ධනිස් අතගාලා බලන්න පුළුවන්. සිදෙන හැටි කොන්ද අතගාලා බලන්න පුළුවන්. ඒකට ලිව්ස් දෙන්න පුළුවන්, මොනවහරි බේත් දෙන්න පුළුවන්, ඇස්ප්‍රින්, ඩිස්ප්‍රින් හරි මොනවහරි තියෙන જાතියක් දිදී එක එක වින්දන රකෙන්න පුළුවන්. සීතලට පුරවා ගන්නට පුළුවන්, කහනකොට කහන්න පුළුවන්, ඒ පුතු තියෙනවා. එක එක ක්‍රමයට මේක අත්දකින්න පුළුවන් නිසා අපිට පහසුවක් තියෙනවා. ඒකයි මේ මානුෂ්‍ය භාවයේ තියෙන වටිනාකම. ඒ නිසා මේ දුක්ඛ දුක්ඛ සංඥාව හැම දෙයකම අර ලේබල් අලවනවා වගේ අලවන්න ඕන. හැම දෙයකට බලන දෙයට, දකින දෙයට, ඇහෙන දෙයට, රස විඳින දෙයට, ඇඟි හමී ගෑවෙන දෙයට, නහයට දැනෙන දෙයට, ඔළුව හරහා යන සිතිවිලි හැම දෙයකම දානවා. ඕනම සිතිවිල්ලක අකුසලෙන් පටන් ගන්න එක හොඳයි. එතකොට කුසලී පැත්තට වැඩිපුර නැහැ. හැම එකටම ලේබල් එකක් අර. මේකත් අනිච්ච දුක්ඛ සංඥා. මේකත් දුක්ඛයි, මේක දුක්ඛ, මේක දුක්ඛ කියලා හැම එකටම අලවනවා. ඕනම එක. භාවිත මනසක් ඇතුළට යනවා නම් ඇට කූඩුව දක්වා ගිහිලා හැමද ඇට කූඩුද බඩවලද හදවතද පෙනහලුද මොළය මොළය ඇතුලේ තියෙන ಜಾති ඩුරාමට එක්කම ಜಾති ඊට පස්සේ සයිනස් මේ ඇට මිදුළු වර්ග ඔක්සිජන් යන හැටි ප්‍රවාහණය වෙන හැම එකක්ම මේ නියපොත්තර පවා අනිත්‍ය දුක්ඛ සංඥාව දානවා දුක්ඛ සංඥාව දානවා එතෙන්දී වැදගත්ම දේ තමයි මෙතෙක් එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් හැටියට මෙතෙක් ඇවිල්ලා තියෙන්නේ එක්කෝ දුක කියන එක එනකොටම අවාසිදායක තත්වයක් කියලා තේරෙනකොටම අපි ප්‍රතිචාර දක්වන රියැක්ෂන් නැත්තම් රෙස්පොන්ස් කරන්නේම අපිට අවාසිදායක විදිහට උද්වේෂය ඇති කරගෙන ගැටීම ඇති කරගෙන කෝපය ඇති කරගෙන පුද්ගලයෝ ස්වභාවයන් වලට එහෙම කරනවා. ඒක කරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්තම් ඒකමත කරන්ට බෙහෙත් වර්ග ගැනීම එහෙම නැත්තම් තවත් අවබෝධයේ අනවබෝධයේ වැඩි නම් මත්පැන නැත්තම් දුම්පානේ වගේ දේවල් වලින් අර උත්තේජකයක් ඇති කරගන්න උත්තේජනයක් ඇති කරන උත්තේජකයන් අරගෙන එහෙම නැත්තම් ඉන්ද්‍රයන්ට තෘප්තිමත් වෙන්න කියලා හිතල එකක જાති දෙන එක අර වර්තමානයේ අමතක කරන්න කරන જાති ඕවා තමයි කරලා තියෙන්නේ. ඇබ්බැහි වීම වලට පුරුදු වීම වලට යනවා. කැමත් වෙන්න පුළුවන් සමහරට. එතකොට එහෙම තත්ත්වේ එනකොට අපි එක්ක ඝන සංගණිකාරාමතාවට යනවා. කොහෙර් ගෲප් එකක් හොයා ගන්නවා. ඒ වගේ දෙයක් අපි කරනවා. කම්මා රාමතාවට යනවා. මොන හරි වැඩක් කරන්නේ නැති දෙයක් ආයෙ පටන් ගන්න ගිහිල්ලා පරණ දරජ්ජිකේ අස්කරන්න හරි ඕන නැත්නම් ලෝම් මෝරක හදා ගන්න ඕන නැත්නම් මේ පරණ ඊමේල් ටික බලන්න ඕන මොන හරි එස්කියුස් එකක් කරන්න නැත්නම් අර හාමුදුරන්ගේ බණ ටිකක් ඒ කාට හරි දාන්න ඕන නැත්නම් මේ සංගීතනිකය බලන්න බැන්න අරයා මෙහෙම කිව්වා එක හරිද කියලා බලන්න මොකක් හරි එක්ක ලෞකික එස්කියුස් එකක් හදාගන්න නැත්නම් ස්පිරිටුවල් එස්කියුස් එකක් ධම්ම එස්කියුස් එකක් හරි හදාගෙන අපි කරන ක්‍රම තියෙනවා. අපි කියන්නේ Tamanටම ගාව ගන්නවා. අරයා මෙයා නෙවෙයි. මේ භූත භාවය මේ රෝ පුතු ජන භාවය කරන જાති බලන්නට. ඒ බලමින් ශ්‍රද්ධාව වෙන කෙනෙක් අපි දන්නවා මේ දුක්ඛ සංඥාව හැම එකටම සම්බන්ධ කරන අර පුතු ජන භූමියේ අහු කරගෙන ගිහිල්ලා කල්යාණ පුතු ජන භූමියේ ආර්ය ශ්‍රාවකත් භාවයට එන්න මේක කරන්ට පිළිවන් කියන අදහස. ඒ අභිමානේ තියෙන්න ඕන. ශරීරාභිමානය නෙවෙයි ආධ්‍යාත්මික අභිමානය. මාන නෙවෙයි උද්ධච්චකම නෙවෙයි. ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. එහෙම ගිහිල්ලා මේක එකින් එකට සම්බන්ධ වෙලා යන හැටි බලන්න දුක්ඛානුපස්සනාව දාන. හැබැයි අපි අද මේ දුක්ඛානුපස්සනාව ගැන කතා කරන නිසා මේක කියන්නේ. අපි මෙත්තා ගැන කතා කරන්නේ මේක නෙවෙයි කතා කරන්නේ. හොඳට මතක තියෙන්න ඕන. ඒ දවසට කතා කරන්නේ ඒ දෙයක. අපි හිතන අප කතා කරන්නේ දූපත් ගැන, එදාට දූපත් ගැන. අපි එදාට සාගර ගැන කතා කරන ආදී. කඳු වැටි ගැන කතා කරනකොට කඳු වැටි. එදාට වනාන්තර ගැන කතා කරන්නේ. පොළොබ්බයා ගැන කතා කරන දවසට චීත ගැන කතා කරන්නේ. පරිප්පු ගැන කතා කරන දවසට කොහිල ගැන කතා කරන්නේ. අන්න ඒක හොඳට මතක තියෙන්න ඕන. මාත් කැමති බණ අහන්නට හැමෝම කතා කරලා උතුම් අදහස් ඉදිරිපත් කරන්න හැමකන් දුන්නට සම්මා සම්බුදු සරණයි යා යුතු පැත්තට බොහෝමයි මම පසුබිමක් හැදුවා පමණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා.
හැමෝටම සම්මා සම්බුදු සරණයි. මම හිතන්නේ සත්‍යතුමා අපිට බොහෝම ගැඹුරු මාතෘකාවකට ප්‍රවේශයක් ලබා දුන්නා. මේ මම චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙන්නද මේ අපිට තව අදහසකින් හෝ ප්‍රශ්නයකින් තව ඉස්සරහට යන්න මේ අවස්ථාව සලසා දෙන්න සම්මා සම්බුද්ධ
ජිතමෛත්‍රි හැම දිනාටම තිරුවන් සරණයි. මාතෘකාව ඇත්තටම ගැඹුරු වුණත් මේක අපි කොහොමද දකින්නේ කියන එක තමයි අවශ්‍ය වෙන්නේ කියලා තමයි තේරුනේ. මොකද තුමා දිගින් දිගටම අපිට කිව්වා මේක අපි ඉගෙනගත්ත දේවල් අවශ්‍ය වුණාට මේක දකින්න හැටි තේරුම් ගන්න කියන එක. ඉතින් ඒ අනුව බැලුවම අපි ඉගෙනගත්ත දේ එකතු කරගත්තොත් තථාගතයන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය කියලා. ඉතින් ඒ අනුව බලනකොට ඇත්තටම මේ කියන දේ අපිට තේරෙනවද කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කළොත් උන්වහන්සේ දීපු කසාය තමයි පාවිච්චි කරන්න සිහිය, පාවිච්චි කරන්න ප්‍රඥාව, යෝනිසෝ මනසිකාරය කියන එක. ඒ දෙකත් එක්ක තමයි මේක දකින්න අපි උත්සාහ කරන්න ඕන කියලා හිතෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් අපිට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වුණා දැන් එතුමක දුක ගැන සඳහන් කරනකොට ක්‍රම ඇත්තටම තුනකින් අපි තේරුම් ගත්ත ප්‍රමාණයට දැනට දුක්ඛ දුක්ඛතා කියලා තියෙනවා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. එතුම අපිට හොඳට තේරුම් කරලා දෙන දුක දුක්ඛතා කියන එක කොහොමද වෙන්නේ කියලා. ශරීරය එක එක වේදනාවල් දැනෙනවා. ඉතින් මනසටත් එක එක වේදනා ශරීරයටයි මනසටයි දෙකට දැනෙනවා. ඒ වගේම මේ වෙනස් වීම නිසා ඇති වෙන දුක අපි තේරුම් ගන්න තියනවාද කියන එක ඇත්තටම හොඳ සිහියෙන් හිතියොතින් දවසේ සිදුවෙන සිදුවීම් තුල මේවා දකින්න අපිට පුළුවන් වෙනවා. මොකද මේක බලනකොට දැන් අනිත්‍ය දුක්ඛ සංඥාවෙන් බලනකොට අපි ප්‍රඥාව නොයදෙව්වොතින් ඒකත් එක්ක ගියොතින් අපි දුකත් එක්කම තමයි ජීවත් වෙන්නේ යන්නේ. මේක ප්‍රඥාවෙන් දකින්න කියන එක තමයි කියලා තමයි තේරුම් අරගෙන තියෙන තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. මෙහිමයි මේක වෙන්නේ, මේක දුක් බව දකින්න. මොකද අපිට අපේ ගෝල් එකක් තියෙනවනේ හැම දිනාගෙම ප්‍රධානම අරමුණ නිවන කියන එක. දැන් නිවන කියන එක අපි ඒක අසංකතයි කියලා ඉගෙනගෙන තියෙනවා. සකස් වී නැති වුණු තැනක් නිවනයි කියන එක. ඉතින් ඒකත් වචන ගොඩක් විතරයි. ඇත්තටම මනසේ මෙවැනි ස්වභාවයක් විඥාණයට පවත් ගන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරනකොට ලොකුම දේ තමයි තේරෙන්නේ මේ සිතුවිලි තමයි මේකට බාධා කරන්නේ. මෙවැනි නිවීමක් ගැන කතා කරන නිවීමක් දකින්න උත්සාහ කරනකොට මේ සිතුවිලි නේද මේකට බාධා කරන්නේ කියන එක අපි සාමාන්‍ය භාෂාවෙන් තේරුම් ගත්තොත් ඒ අනුව මේ සිතුවිලි කොහොමද එහෙමනම් අපිට බාධා වෙන්නේ කියලා එක තැනකදී අල්ලගන්න පුළුවන් වුණොත් මේක මේ සතරගෙන් වහන්සේ කියපු දේ නේද මම මේ දැන් අත්දැකි කියන එක වගේ තේරුම් ගන්න අර සිහියෙන් ඉන්නකොට අපිට පුළුවන් වෙනවා. මොකද මේ සියල්ලම සංස්කරණ නිසා සියල්ලම සංකතයි කියලා කියන්නේ හේතුන් නිසා හටගන්නවා කියන එක දකින්න උත්සාහ කිරීමම තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ සංඥාව වඩනකොට. මොකද වෙනස් වීමක් සිදු වෙන තැන ඇත්තටම දුක තියෙනවා කියන එක අපි දැක්කොතින් විතරයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක කොහොමද නිවනට බාධාවක් වෙන්නේ, කොහොමද අපේ මේ සිතුවිලි වලට මේක බාධාවක් වෙන්නේ, මේ ආදි වශයෙන් නොදැක්කොත් මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න අපිට හුඟක් අමාරු වෙන්නේ. මොකද අපේ මනස සකස් වෙලාම තියෙන්නේ සිතුවිලි පස්සේ දුවන්න. ඉතින් අපි නැවතත් අපි මතක් කරගත්තොත් අර සිංහාවලෝකනයත් සුනකාවලෝකනයත් දෙක අපි වැඩ කරන්නේ බල්ලෝ වගේ තමයි. මොකද මේ සිතුවිලි පස්සෙන් දුවනවා අපි අර බල්ලට ගලවිස කරාම දුවනවා වගේ. ඒ පස්සෙන් දුවලා අපි දන්නේ නෑ මේව වෙනස් වෙනවා, මේ වෙනස් වීම නිසා දුකක් ඇති වුණා, මේ සිදුවීම නිසා දුකක් ඇති වුණා, මේ සංස්කරණය මේ ඇතුළේ සිදුණු සංස්කරණය නිසයි මේ දුක. ඒව මොනවත් දකින්නේ නැහැ. අපි අර සිදුණු සංස්කරණ මගේ කරගෙන ඒ පස්සේ දුවලා තමයි දුකට වැටෙන්නේ. ඉතින් මෙතනදී ඒ දේවල් දකින්න පුරුදුනොත්, මොකද සිංහය කරනවා කියන්නේ දැකලා නැහැ, සිංහය කරනවා කියන්නේ යම් කිසි දෙයක් කවුරු විසි කරොත් කවුද විසි කරේ කියලා බලනවා කියනවා සිංහය හැරිලා. ඉතින් අපි සිංහ විදියට අපි ආපස්සට හැරිලා බලන එක පුරුදු වුණොත් සිහියෙන් ඉඳගෙන ප්‍රඥාවෙන් යුතුව ඒක ඉතාමත්ම අවශ්‍යයි. ආපස්සට බැලුවොත් අපිට දවසේ සිදුවෙන යම් කිසි එක සිදුවීමකින් මේ දේ දැක ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. තවදුරටත් අපේ සාකච්ඡාවේ අනිත් කල්යාණ මිත්‍රයන්ගෙන් එන අදහස් අනුව කතා කරලා තේරුම් ගන්න උත්සාහ ගනිමු. තිරුවන් සරණයි.
බොහොම පිං ඉස්ලාම වශයෙන් මාත්මිය මේ මම ජයන්ත මාත්‍ය යොමු වෙන ජයන්ත මාත්‍ය අපිට අදහසකින් හෝ තවදුරටත් මේ ගැන පැහැදිලි කරලා දෙන්න සම්මත සම්සස.
තිරුවන් සරණයි. සේවන් සර් නැහැ මොකටම මම හිතන වැඩගත් කොටසක් අප සාකච්ඡා කරන්න අද චිත්‍ර රාජපක්ෂ මහත්මිය හොඳ ආරම්භයක් ලබා දුන්නා. එතෙන්දී සඳහන් වුණා දුක්ඛතා ගැන, විපරණාම දුක්ඛතා, දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. ඉතින් ඇත්තටම අතීත ඔය ඒකින් වතුනේ ඔය සංඛාර දුක්ඛතාවේ කියන එක ඇත්තටම හැඟවිලා තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි කියුවේ පටිච්චන්න දුක්ඛයක් කියලා. ඒ කියන්නේ ඒක සංග වේලා අප්‍රකට තියෙන දුක්ඛතාවයක්. ඒ වගේම විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා කියන එක බොහොම අපිට ප්‍රකටව පේන දෙයක්. ඒ කියන්නේ අපි හැබැයි ඒ දේ අපි දකින්නේ විපරිණාම දුක්ඛතාවයක්, දුක්ඛ දුක්ඛතාවයක් අපි දකින්නේ බාහිරින් වක්කෙට. විපරිණාම වෙන හුඟක්කලවට බාහිරින් දකින්නේ. බාහිර තියෙන දේවල් වල තියෙන විපරිණාමය අපිට ආවෙනත් කියලා ගියාම මෙහෙම දුකක් වෙනව නේද කියන එක වයිසතේම් වගේ දුක් අපි ඒ පිළිවෙලින් දකින්නේ. ඊළඟට දුක්ඛ දුක්ඛතාවය කියන එක හොඳට දැනෙනවා. සමන්ට දුකක් ආපු විදිහට ඒක විඳ විඳ දුක් වෙන බව දැනගන්නවා. හැබැයි ඔතන සංඛාර දුක්ඛතාවය කියන එක තමයි අපිට ඇත්තටම තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ ජීවත් වීමේ, ඒ කියන්නේ දවසද ගත කරන එකම දුකක් නේද කියන එක. ඒක වෙන විදිහකට කියනවා නම් දැන් ඒ කියන්නේ අපිට බාහිර තියෙන අපි හැම වෙලාවෙම දැන් කෙනෙක් බාහිරට නම් යොමු වෙලා ඉන්නේ ඒ වෙනස් වෙන ගතිය නිසා එන දුකත්, ඒ වගේම ඒවා නැතිබංග වෙන නිසා එන දුකත්, ඒ කියන්නේ ධනයේ පිරිහීම නැත්නම් වෙනත් භෞතික දේ පිරිහීම තුළින් එන දුක කියන එක දැකලා බාහිර තියෙන දුකට කලකිරෙනවා. එහෙමත් නැත්නම් ඒකෙන් ඒක ගැන දුක් වෙනවා. ඒකේ අනිත්‍යතාවය දකින්නවා. ඒ අනිත්‍යතාවය දැකලා ඒක දුක බව තේරුම් ගන්න පුළුවන් බාහිරින්. නමුත් දැන් ඇත්තටම මෙතන බැලුවහම මේ අපේ දිවි පැවැත්ම කියන එක ඇතුළත බලනකොට තේරෙනවා මේ හැම වෙලාවෙම
පංචපාදානස්කන්ධේ හද ගන්නව නැති වෙනවා. ඒ කියන්නේ අපි අසකනාසයේ ජීවකය කියන එකකින් අරමුණු ගන්න අවස්ථාවේ ඊළඟට ඒක මනසින් නැවත නැවතත් ආවර්ජනය කරන වෙලාවේ ඒව ගැන හිතනවා, අර අපි හැමදාම කතා කරනවා වගේ ප්‍රපංච ඇති කර ගන්නවා. ඒවා අන්තිමට වෙන්නේ අර දීපාරත් සතිය තමා මත කරා දුන්නා වගේ අපිට එල්ලෙන්න ලනු නැත්නම් අපිට එල්ලෙන්න දැනක් නැහැ කියන එක මේ අභ්‍යන්තරයෙන් දැකීම තමයි මට හිතනවා මේ අත්‍යවශ්‍ය අනිත්‍යයේ දුක්ඛතාවයේ කියන එක. කියන්නේ අනිත්‍ය වූ පංචස්කන්ධේකම පංචපාදාන ස්කන්ධේකම පරිහරණය දුක්ඛ කියන එක දැන ගැනීමම අභ්‍යන්තරව හිතනවා. ඒක හුඟක් වෙලාවට අර සංඛාර දුක්ඛතාවයට සම්බන්ධ වෙනවා. මේකම දුකක් නේද? අපි හොඳයි කියලා ඉල්ලන හැම දෙයකම ගතිඋත්සක් නැතුව ඒක අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය බව නිසාම ඒ ඇතිවෙන සිතුවිලි, ඒ ඇතිවෙන හැඟීම්, ඒ සියලු දේම අනිත්‍යතාවයම දුකක් නේද කියන එක. ඒ කියන්නේ අපිට පිහිටන්න තැනක් තියනවා දැක්කම කියන එකම හිතන එකම මට හිතනවා මේ අනිත්‍යයේ දුක්ඛතාවය ගැන යම් කිසි අදහසක් ඇති කරගන්න මට උදව් වෙනවා කියලා. ඉතින් සාමාන්‍ය වශයෙන් අපි ගත්තාම අපි අනිත්‍ය දුක්ඛ සංඥාවට අපි කාම සංඥා, ව්‍යාපාද සංඥා, විඤ්ඤා සංඥා කියන ඕලාරික මට්ටමේ ගොරෝසු සංඥා වලින් ඉවත් වෙච්ච කෙනෙකුට ඊළඟට දැනෙන්නේ මේ බාහිර දේවල් වල තියෙන අනිත්‍ය සංඥාව, ඒ ඉන්න අනිත්‍ය දේවල් අනිත්‍යයේ ඇති දුක්ඛතාවය. නමුත් පෙර කිව්වා වගේ මේ අභ්‍යන්තරයෙන් ඇතිවෙන උපාදාන සංදයන් පරිහරණය කිරීම නැත්නම් උපාදාන සංදයන්ගේ ඇතිවීම නැතිවීම නිසා ඒ පෙළීමේ පීඩාව අභ්‍යන්තරව දැකීමම හිතනවා මේ අනිත්‍ය දුක්ඛ සංඥාව දිහා බලන්න තවත් එක පැත්තක් කියලා. තෙරුවන් සරණයි.
බොහොම පිං මේ ජයන්ත මහත්තයෝ, මම සේන මහත්තයට ගමු වෙනද? සේන මහත්තයා
තෙරුවන් සරණයි. මහත්මයා ගොඩක් හොඳට විස්තර කළා අපි සත්‍යදී තුමාත්, ඒ වගේම චිත්‍ර රාජපක්ෂ මහත්මයාත්, ඒ වගේම ජයන්ත මහත්මයාත්. ඉතින් මට තේරුණේ, මම තේරුම් අරගෙන තියෙන්නේ අනිත්‍ය කියන එක නිත්‍ය නැතිකම, ඒ කියන්නේ ස්ථිර නැතිකම, වෙනස් වෙනකම. ඉතින් මේ වෙනස් වෙනකම දුකට සම්බන්ධ වෙනකොට ඒක අර චිත්‍ර මහත්මියත් ඒ වගේම ජයන්ත මහත්මියත් කිව්වා වගේ ඒක විපරිණාම දුක්ඛය කියන එකට අයිති වෙනවා කියලා ඇඟීමක් උයි මට තියෙන්නේ. ඉතින් මේ අමතරව මේ දුක ගැන හිතනකොට මේ දුක අනිත්‍යද නැත්නම් අනිත්‍ය දුකද කියන ප්‍රශ්නෙත් මට ගැටුවක් වෙනවා. මොකද මේකේ අනිත්‍ය නිසා දුක ඇති වෙනවද, දුක නිසා අනිත්‍ය වෙනවද, දුකත් අනිත්‍ය වෙනවද? ගොඩක් ප්‍රශ්න නේද. මට මෙහෙම අදහසක් ආවා දැන් සමහරවල්. දැන් අපිට යම් කිසි අපි ආස කරන, දැන් මං කියන මම ආස කරන යම් කිසි දෙයක් නැති වුණොත්, අපි කියමු මොකක් හරි බිඳුණොත්, හරි මොකක් හරි නැති වුණොත්, එතෙන්ද දුකක් ඇති වෙනවා. එතකොට ඒ දුක ඇති වෙන්නේ අර ගොඩින් බලනකොට, ඒ කියන්නේ අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ නිකන් බලනකොට අනිත්‍යේ ඒ භාජනේ හරි මොකක් හරි එක විදිච්ච නිසා, කැටිච්ච නිසා කියලා හිතනවා. නමුත් අර සිංහාව ලෝකමේ වගේ ඒක ඇතුළට බලනකොට මට හිතෙන්නේ ඒ ඒකට තීච්ච මගේ බැඳීම නිසා, ඒ බැඳීම අනිත්‍යයට ලක්වනවා. ඒ කියන්නේ බැඳීම වෙනස් වුණා. ඒ වෙනස් වීම නිසා තමයි මේ දුක ඇති වුණේ කියලා. ඒ හේතුව මම ඒ වස්තුවට නැත්නම් ඒ භාණ්ඩයට මගේ ළඟ තීච්ච බැඳීම. ඉතින් මේක පේන්නේ මේ ටිකක් ඒ ගැන ප්‍රඥාවෙන් නැත්නම් අවබෝධයෙන් බලනකොට මොකද්ද මේ දුක ඇති වෙන්න හේතුව? මගේ මම කැමති නැති බඩුවක් බැඳුනා නම් මම ඒ ගැන කිසිම කම්පාවක් වෙන්නේ නැහැ. ඒක බඳුනා කියලා මම නිකන් ඉන්නවා. ඒකට තේරෙන්නේ, ඒකෙන් තේරෙන්නේ මගේ දුක ඇති වෙන්නේ මගේ සිතේ චීච්ච ඒ වෙනස්කම. එතකොට මේ සිත වෙනස් වෙන දෙයක්. ඒක හැමතිස්සෙම එක වෙනස් වීම. ඒ වෙනස් වීමම දුකක් නේද කියලා මට හිතෙනවා. එතකොට සිතේ ඇතිවෙන අනිත්‍ය මේ දුකට මතුවෙන එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට ඒක බලන්න පුළුවන් නම්. එතකොට හැමතිස්සෙම හැම ක්‍රියාවක්ම හැම දෙයක්ම අපින් සිතින් කරන හැම ක්‍රියාවක්ම දුකට සම්බන්ධයි කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකන අවබෝධයක් ගන්න පුළුවන්. ඒකන හොඳ අවබෝධයකින් බලනකොට. ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයේදී අමාරුයි බලන්න. සාමාන්‍ය සිත දිහා බලාගෙන තැම්පත් සිත දිහා බලාගෙන ඉන්න වෙලාවට තමයි ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අනිත් කල්යාණ මිත්‍රයොත් මේකට සහ මේන හොඳට තව තුටත් විස්තර කළ දෙයි කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇසේන මහත්මයා සමාවෙන්න කමක් නැද්ද මං අදහසක් ඉදිරිපත් කරලට මාධව මහත්මයා?
බොහොමද ලොකුමත් මං අහන්න හිටිය ඇත්තටම අනිත් කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා.
ඔව් ඒ සම්බන්ධයෙන් වගේ ඒකයි මට හිතෙන්නේ මේ වෙලාවේ සමහරට සත්‍යීත් වලට යන්න කලින් සමහරට අදහසක් ගන්න පුළුවන් නේ කියලා. දැන් ඇත්තටම ඒ සේන මහත්මයා දැන් එතනදී අදහස් කීපයක් මැති වුණා. මේ දැන් මුලින්ම දැන් මේක දුක්ඛ කලින් ඇති වෙනවද, එහෙම නැත්නම් අනිත්‍යෙන් දුක ඇති වෙනවද, ඒක එකක් අනිත් පැත්තෙන් අර මේක තිසත් භෞතික වශයෙන් ඒ කියන්නේ බලන්න පුළුවන්ද, එහෙම නැත්නම් මේක සිතුවිලි වශයෙන් එහෙම ඇති වෙන ආකාරයෙන් බලන්න කියලා. ඉතින් මට නම් ඇත්තටම මේ මමත් මේක ටිකක් හිතුවා මේ විතර මේක මොකද ගොඩක් අහලා තියෙන නිසා මේ අනිත්‍ය සංඥා ආදී වශයෙන් මේ පිරිමානන්ද සූත්‍රය වගේ. ඉතින් භෞතික වශයෙන් කියන්නේ මට නම් වැටහිලා තියෙන විදිහක් ගැන කියන්නේ මේක හරිද කියලා යම් කිසි අදහසක් දැනගන්නයි. ඒකයි මම වැඩි හරියක් අවශ්‍ය. දැන් තමහල්ලාට මට නම් දකින්නේ මේ යම් ආකාරයක මේ නිස්පාදනය ඒ වගේම ඒක වැයවීමේ දයක් වශයෙන් මේ පැවැත්ම දැකී පේන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මන්නම් ඒක භෞතික වශයෙන් තමයි ගොඩක් පේන්නේ, ගොඩක් යොමු පේන්නේ. උදාහරණයක් වශයෙන් දැන් මේ අපිටම දැන් මේ ගෙදර පිටිපස්සේ ගහක පළතුරු හැදුනා කියලා. දැන් ඒකත් හැදිලා ඒක කෑවට පස්සේ ඒක එතනින් ඉවරයි වගේ. ඊට පස්සේ ඒක ආයි එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. ආයි පළතුරු වල නම් ආයි හැදෙන්න ඕන. ඒක ආයි ගන්න ඕන. ඒ වගේ දැන් අපි හිතමු දැන් මම කැමති කෙනෙක් එක්ක දැන් උදාහරණයක් වශයෙන් අපි අත්තම්ම කියන්නකෝ. දැන් අත්තම්මත් එක්ක හොඳට මොහොම අසරෙන් ඉඳපු කාලයක් තිබුණා කියලා පුංචි කාලේ. එයා දැන් මැරිලා ඒක ආයි ගන්න බෑ. ඉතින් අර ඒක ඒ වගේ දැන් හැම දෙයක්ම දැන් බැලුවාම යම් ආකාරයකින් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ යමක් ඒක ඊට පස්සේ ඒක ඉවර වෙලා යනවා. ආයි ගන්න නම් ආයි යන්න ඕනේ. කියන්නේ මේ මුළු මේ තියෙන එකම ඒ විදිහට තියෙන ඒකම ඒ වගේ බොහොම මේ ලෝලාරික වශයෙන් තමයි මට සංනික තේරෙන්නේ. හරිය නිකන් අර නිකන් ට්‍රේන් එකේ ඉන්නවා වගේ. දැන් අර අස්තිර භාවයක් දැන් උදාහරණයක් වශයෙන් ප්ලේන් එකක් කියන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ උඩ යනකොට දැන් ඔක උඩ නිකන් යන්නේ නැහැ නේ. දැන් බින්දන දෙන්න ඕන. එන්නේ නින්දන වැය කරනවා. පිච්චනවා. ඒකෙන් තමයි උඩ ඉන්නේ. ඉතින් අපිට මොකක් නොනවත් නෑ ඉන්දන දුන්නා කියලා. ඒ වුණත් අර යන්ත්‍රෙත් ගෙවෙනවන ටිකක් යනකොට ඒක ගෙවිලා මැෂින් එකත් ගෙවිලා එන්ජිනුත් ගෙවිලා කවදා හරි පහළට වැටෙනවනේ. අන්න එහෙම එකක් තමයි මට හිතෙන්නේ. මම අර කලිනුත් අර දවසක මගේ තියෙන වොරිස් ගැන කිව්වේ ඒකයි. එහෙම එකක් තත්ත්වයක් මට තේරෙන්නේ. ඒ කියන්නේ එහෙම තත්ත්වයක් ඉතින් එහෙම මේ වගේ තේරුණත් වැඩේ තියෙන්නේ දැන් ඔහොම හිතලත් කොච්චර එහෙම අදහසක් තිබුණත් මේක මේ ටිකක් භයානක තත්ත්වයක් කියලා. ඒ වුණාට අර යන්තම් කරේ අපි හිතමු අර මේ හිතට එන දේවල් ගැන වැඩි අවධානයක් නැති වෙච්ච ගමන්ම වෙන්නේ අර අපිට එන හිතවිලි වලට ඒකට යොමු වෙලා එක්ක ගිහිල්ලා අනවශ්‍ය දෙයකින් තියෙන සම්ප්‍රප්පලාපයක් කතා කරයි. එහෙම නැත්නම් ඔය වගේ මොකක් හරි කෙලස් දෙවෙන දෙයක් වෙනවා. ඉතින් මේකට හිතට දැනලා වැඩකුත් නෑ. ඉතින් අර මන් දන්නේ මේක ස්වභාවය. ඉතින් මම එක තැනකදී අර අපේ බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ කතාව කරේ උන්වහන්සේතුමා මේ අතක් තියෙනවනම් ඒක එක 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 ඒවා අල්ල ගන්නවා කියලා. එක කෝප්පයක් ගන්නවා, එක මොකක් හරි කියන එක. ඒක ඒක කරන්න. ඉතින් මට මේක අතට කිව්වොත් මේක කරන්න එපා කියලා වැඩක් නැහැ. ඒක කොච්චර කරත් මේක එක එක දේවල් ගන්න. අන්තිමට ඉතින් උන්වහන්සේට ඒක කල්පනා වුණා කෝ මේ අත කපලා දැම්මනම් තමයි මේක ගවත්තන්න පුළුවන් කියලා. ඊපස්සේ ඉතින් උන්වහන්සේ ඒක සූත්‍ර මම දැන් නැහැ කොහෙ තිබුණාද කියලා මට ඒක ඒක සිමිලි එකවත් තේරෙන්නේ නැහැ නම. නමුත් මට හිතෙනවා ඒ වගේ මොකක් හරි වෙන්නේ නැති කියලා මේක කෙලවර වෙනවා නම් තෙරුවන් සරණයි.
බොහොම පිං දිලුක් මාත්‍ය මේ මම හිතන්නේ බොහොම අපි එන්න ඕන තැනකට ආවේ. මම හිතන්නේ බොහොම හොඳයි. මම චූට්ටක් ඒ ගැනත් මතක් කළා. දුක නිසා අනිත්‍ය වෙනවද, අනිත්‍ය නිසා දුක වෙනවද? මම යම් ප්‍රමාණයකට ගිහිල්ලා අපේ අනිත් කට්ටියට කියමු. මේ මම හිතන්නේ බොහොම හොඳ තැනකට ආවේ. ඒ කියන්නේ මේ මම හැමදාම කියන්න උත්සාහ ගන්නවා වගේ මේ පැවැත්ම කියන එක මේ අපි හැමදාම හිතන් ඉන්නේ. දැන් අපි හොඳ උදාහරණයක් ගමුකෝ. අපි දන්නවා ඉලෙක්ට්‍රික් රිලේ කොහොම වාහනය කොහොම හැම දෙයකම අපි ඇක්සෙප්ටඩ් මේමයි ලයිෆ් ටයිම් එකක් තියෙනවා කියලා. දැන් ඉලෙක්ට්‍රික් රිලේ එක ගන්නකෝ අපිට එතකොට කියනවා මේක සාමාන්‍ය විදිහට පාවිච්චි වුණොත් මේ මිලියන් වතාවක් මේක මේ ටච් කරන්න පුළුවන්, මේ මිලියන් වතාවක් මේක වැඩ කරනවා කියලා. අපි ඒක ඇක්සෙප්ටඩ් නේ. අපි හැම වෙලේම හදන්නේ මේක most reliable, Japanese ළමයි වඩා reliable, Chinese ළමයි reliable, අපි German ළමයි වඩා බේස් එකක් ගන්න හේතුව තමයි අපි ඒක reliable කියලා දැන් යම් කිසි අදහසක් අපි ඒක දාගෙන ඉන්න නිසා. හැබැයි හොඳට බලන්න මේ බුදුහාමුදුරුවෝ කියන අටලෝ දහමේ දවාලක් තියෙනවා නම් රාත්‍රියක් තියෙනවා. මේ හැම දෙයකටම අනිත් පැත්තක් තියෙන්න ඕන නිසා තමයි මේ පැවැත්ම තියෙන්නේ. දැන් අපි තමන් ගැන ගත්ත උදාහරණ ගන්නකො අතක් ගැන. ඒ අතේ උදාහරණය තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ අත යම් ප්‍රමාණයකට නවල දිගහැරලා මේ අත තියාගෙන හිටුත් අපි දන්නවනේ කවදාකරි මේක කැඩෙනවා කියලා. හැබැයි අපිට ඔන්න තමයි අවබෝධ කරගන්න ඕනේ මේක කැඩිලා අලුත් දෙයක් හදලා තමයි මේ ලෝකේ පැවැත්ම ඇති කරගෙන තියෙන්නේ. අපි මේක හිතාගෙන ඉන්නේ නිත්‍යයි කියලා. අපි මොනවාරි වේදනාවක් මේ අපි මේ අත තුලින් විඳපු වේදනාවක් ආපහු අපිට විඳින්න ඕ මේක මට ආයෙත් නැවත ලබා ගන්න පුළුවන් කියන අදහසත් එක්කම තමයි අපි තවත් මේ භවයක් පතන්නේ. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න අර දිස්සමත්‍ය මතක් කරා වගේ අර පළතුරක් හැදෙලා දැන් පළතුරක් නැකම් බලාගෙන ඉන්නවා. ඒ වගේම ආච්චි අම්මගෙන් හොඳ වේදනාවක් ආච්චි අම්මට හොඳට කැමති වෙලා තිබ්බා. දැන් ඒ වේදනාවම තාමත් හිතේ තියෙනවා. අපි ඒක නැවතත් ලබා ගන්න තම මිනිස් ආත්මයකට ඇවිල්ලා ආච්චි කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන් අර ආශ්‍රය කරලා ඒ ලබා ගන්න පුළුවන් සතුට තාම අපිට මේ සතුටක් විදියට ගැබ් වෙලා තියෙනවා. අන්නේ ඒ තණ්හාව තියෙන නිසා මේක මේ එවෙලෙ හැදිලා එවෙල නැති වෙලා ඒක ආපහු කවදාවත් මට මැච් කරන්න බෑ කියන දෙයක් නෙවෙයි අපේ ගාව තියෙන්නේ. අපි අපිට සංසාරේ ආච්චිලා හිටියේ නැද්ද? අපිට සංසාරේ හිටපු ආච්චිලා ආදරේ වැඩි ආච්චිලා හිටියේ නැද්ද? ඕන තරම් ඉඳලා තියෙනවා. ඒ ආච්චිලා දැන් කෝ? ඒ ආච්චිලා ගැන තිබිච්ච සංඥාව කෝ? මෙන්න මේ මිත්‍යාව තමත් තුල තමයි. මෙන්න මේ තව මම විඳපු නැති, තව මම මේ එක්ස්පීරියන්ස් කරපු නැති වේදනාවක් කෝ? අර වේදනාවට සමාන වේදනාවක් මට ඕන කියන මේ තණ්හාවෙන් අපි මේ බැඳලා තියෙන එක, අපි මේ පස්සේ යන එක නවත්තු. අත්‍යවම උනේ මොකද්ද? මේ වෙලේ මේක මෙන්න මේ දේවල් එකතු වුණා, අත්තම්ම හිටියා, මම සතුට ලැබුවා. ඒ දෙයක් මට අපව කවදාවත් ලබා ගන්න බෑ. මං ඒකට ආස වෙලා හිටියොත් මං ආයි මනුස්ස ජීවිතයක් හදාගෙන එනවා මිසක් මනුස්ස ජීවිතයක් ඕ වෙන පෙරේත ලෝකෙට ගිහිල්ලා යත් එකතු වෙන්න පුළුවන් තමන්ගේ හිත අත්තම්මටම තිබුණොත්. අන්න ඒ නිසා අපි හැම වෙලේම මතක තියාගන්න ඕන මෙන්න මේක මෙහෙමයි කියලා. දැන් අතක් විදියට දැන් අතෙන් මේ දේවල් ගන්න නිසා. ඒ කියන්නේ මොකක්ද කියුවේ මෙලි? ඒ සමින් වහන්සේ කියන උත්සාහ කරේ මෙන්න මේ සලායතන ටික තිබුණා නම් අපේ අසකරණාසිය දිව ශරීරයේ මනස කියන දේවල් තිබ්බනම් ස්පර්ශ වෙනේක ස්පර්ශ වෙනවම රහම ගහපු වෙල දෙනවා වගේ මේක තිබ්බනම් අපි අනිවාර්යෙන් අගතියට යනවා. ඒක නිසා මේ අත කපල දාන්න කපල දැම්මනම් හොඳයි කියලා හිතුන. හැබැයි ඔයි කියන්නේ මොකද්ද? නැත යන මේ එතකොටත් මොකද සමන්ට වෙලා තියෙන්නේ? ඔතන කල්පනා කරන්න මොකද සමන්ට උනේ? මේ අත නැති වුණා නම් හොඳයි කියලා මම සංස්කාරයක් හදාගෙන තියෙනවා. එතකොට මොකද්ද? අරූප tattven මං ඉන්න ඕන කියලා. තව මේක ගැඹුරට යන්න තරම් මෙතන හරීම වැදගත් කතාවක්. මේක තිබ්බත් නැතත් මේක නැති වේවා කියලා ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. එහෙම ප්‍රාර්ථනා කරොත් මං අරූප ධානවල ගිහිල්ලා ඉපදෙනවා. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ වෙන දේ විදියට ඇතිවන දේ මේ ක්ෂණයේ මෙතන මම මේ වෙන දේ විදිහට අරගෙන මම මේව හදාගත්ත නිසා මේ දේ වුණා. මම තවත් මේවට ඇලෙන්නේ නැහැ. මේක නැතිවීමම නෙවෙයි, මේක නැති වෙලා මම ඉන්නවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අන්න ඒක හොඳට අවබෝධ කරගන්න බලන්න මම හිතන්නේ ඒ සිතුවිල්ලත් එක්ක මම යොමු වෙන්නද අපේ රොෂාන් මහත්තයාට මම යොමු වෙන්නද රොෂාන් මහත්තයා සම්මා සම්බුත්සම
අපේරුවන් සර්ණයි සියලු දෙනාටම අද මේ දුක්ඛ සූත්‍රය බොහොම වැදගත් බොහොම සංකීර්ණ සූත්‍රයක්. අපිට මේ බුද්ධාගමේ චතුරාර්ය සත්‍ය කියනකොටම පළවෙනි අංගයේ විදිහට යන්නෙත් දුක. එතකොට දැන් අපිට මේ දුකේ ඒක ආකාර ගැන ජයන්ත මහත්තයත් චිත්‍ර රාජපක්ෂ මහත්තයත් බොහොම පැහැදිලි කරලා දුන්නා. දැන් අපිට ඒ වගේ දුක්ඛ කියන එක ඒ සත්‍යජිතුමා ඊළඟ අපිට කරතර පැහැදිලි කිරීම තවදුරටත් ඉදිරියට ගෙනාව මේ මහත්තුරුන්. එතකොට දැන් මේ 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 විදිහට අපි මේක තමයි අවබෝධ කරගන්න ඉතින් අපි මේ හදන්නේ. නමුත් දැන් මේක අවබෝධ කරගන්න තියෙන අමාරු වෙලා තියෙන්නේ හැම වෙලේම අපිට මේ මේකත් එක්ක දැන් අපේ අර එක එක හිත දුවන ගති මායාවන් අර ඒ වගේ තත්ත්වයන් තියෙන නිසා දැන් අපි දැන් ඒ වගේම අර චිත්‍ර මහත්මයේ පැහැදිලිවම කරන් ගියා මේ අපිට දැන් කොහොමද අපි මේක බලන්න ඕනේ කියන එක. දැන් අර සුනකා ලෝකණයයි සිංහ ලෝකණයයි කියන දෙක මගේ හිත ගත්ත ඇත්තටම අපි බොහොම දැන් මේ සංකීර්ණ දෙයක් වුණාට මේක යන මාර්ගය අපිට බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අපිට මේ මේක සිත පවත්වගෙන දැන් මම මේ උත්සාහවන්ත වෙන නිසා මට තේරෙනවා ඒක තියෙන අමාරුව. දැන් ඒක නමුත් ඒක දුර දිග ගිය කට්ටිය මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්න විදිය අපි කතා කරන් යද්දි තේරෙනවා. ඒ වගේම දැන් අපිට ඒ ශ්‍රුතමය ඥානෙ අපිට ලැබිලා තියෙනවා යම් කිසි ප්‍රමාණයකට. නමුත් ඒ දේවල් අවශ්‍යයි. එතනින් එහාට අපි දැන් අර මේක දිගින් දිගටම කොහොමාරි අර මේක අන්තිම කෙලවර අපි දකින්නකල් ඒ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කමිය කරගෙන නිවන් මාර්ගය දකින්නකල් කොහොමහරි ඒක අපිට සද්ධාවෙන් අපි පුළුවන් තරම් ඉදිරියට ගමන් කරන්න තමයි කරන්න බලන්නේ. මේ ඒක තමයි අපිට කරන්න පුළුවන්. ඒකට අද මේ දුක්ඛ සූත්‍ර කියන එකේ වැදගත්කම මට ගොඩාක් තේරෙනවා. අහන්න තරම් ප්‍රශ්නයක් නම් දැන් තමතු වෙලා නැහැ මේ මාර්ගයේ පැහැදිලි.
නිල්රුක් මහත්මයගෙනු සේන මහත්මයගෙනු පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්න කියලා හිතුණා. ඔබතුමන් දෙපළම අනිත්‍ය දුකයි කියලා දකින්නවද? ඇයි අනිත්‍ය දුක් වෙන්නේ කොහොමද කියලා? දැන් සේන මහත්මයා කිව්වා මේ මහත්මයාගේ කෝපයක් තිබුණා ඒක කැඩුනා ඒක දුක් බව තේරුණා කියලා. ඉතින් ඇයි කියලා හිතලා දිනවද? ඇයි අනිත්‍ය දුකක් වෙන්නේ කියලා? මොකද මට දැනට තේරෙන තරමට අනිත්‍ය නිසා දුක වෙනවා. දුකත් අනිත්‍යයි කියන එක දෙපැත්තටම ගන්න පුළුවන් කියලා වගේ තමයි තේරෙන්නේ. ඒක අනුව හිතුව මේ මොකද අපි හිතලා බලමු නිකන් අනිත්‍ය කොහොමද දුකක් වෙන්නේ? මොකද මේසෙන් මාත් බෑයකට හිතන්නේ. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි චතුමාත්මේ. ඒකට මම හිතුවේ දැන් මම කැමති ඒ කෝපයක් හරි භාජනේ භාණ්ඩේ බෙදුනහම ඒ බෙදීම උනේ අනිත්‍යයක් එතන. එතන තීච ස්ථිර නැතිකම එක ප්‍රකාශ වුණා. ඉතින් ඒක නිසා මගේ සිතේ තිබිච්ච සාමාන්‍ය මගේ සිතේ තිබුණානේ සෞම්‍ය මට්ටමක්. ඒ සෞම්‍ය මට්ටමක් අනිත්‍ය වුණා. සෞම්‍ය මට්ටම අනිත්‍ය වෙලා ඒක දුක්ඛ මට්ටමට රත් වීමක් ඇති වෙනවා. මේ දුක්ඛ මට්ටමට මේ රත් වීම තමයි මේ මට දුකක් ඇති වුනේ කියලා මම හිතන්නේ. එතකොට අනිත්‍ය මේ භාජනය අනිත්‍ය හරියට සුනකාව ලෝකනේ වගේ ඒ ගැන බැලීම මගේ සිතේ තියෙන අනිත්‍ය සිතේ තියෙච්ච සෞම්‍ය මට්ටම නැතිවීම එක බැලීම සිංහව ලෝකනේ වගේ තමුන් දිහා බැලීම. එතකොට තවදුරටත් ඒක මම බලනකොට ඇයි මට මේ මගේ මේ සෞම්‍ය මට්ටම කැඩිලා රත් වීමට නැත්නම් රත්තරන් මට්ටමකට ඇතුණේ කියලා. එතකොට මට තවදුරටත් පැහැදිලිව පේනවා මේ මගේ මේ භාණ්ඩය ගැන මගේ සිතේ බැඳීමක් තිබුණා. මොකක් හරි මේක මට අහවලා දුන්නා. මේක මට දුන්නේ මේ 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 වටිනාකම බාණ්ඩේ වටිනාකම නැති වුණත් ඒකේ තියෙන අනිත් වටිනාකම නිසා හෝ මගේ යම්කිසි වැඳීමක් මේ බාණ්ඩේට තිබුණා. ඒ බාණ්ඩේට ඒක තිබුණට ඒක මගේ හිතේ තිබුණට ඒක මේ අනුශය විදිහට තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මේ වැඩ නිතරම වැඩ කරන්නේ නැහැ. නමුත් ඒක බාණ්ඩේ කැඩිච්ච වෙලාවේ ඒ අනුශය මත උනා. මනුෂ්‍ය මත වෙලා මගේ සිතේ රත් වීමක් ඇති උනා. ඒක සිතේ ඇතිවෙච්ච ආනිතිය. ඒ කියන්නේ සිත එක මට්ටමකින් තියන්නේ නැතුව ඒක සිත වෙන මට්ටමකට පැනීම නිසා එතන දුකක් ඇතිුනේ කියලා එහෙමයි මට හිතුනේ. තෙරුවන් සරණයි.
නෑ තෙරුවන් සරණයි. මම මෙහෙම ඇහුවත් සේන මහත්මයා දැන් මගේ කෝප බිඳිලා තියෙන ඕනේ තරම් මට දුක ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හිතුණා මට ඇත්තටම. මොකද මේ කෝපේ මට හම්බ වුණු වෙලාවේ හරි ගත්ත වෙලාවේ හරි මගේ හිතට මං අදහසක් දුන්නා මේක නම් කැඩෙන්නේ නෑ මේක හැමදාම තියෙන්න ඕනේ මේ විදිහට කියන මම අදහස. මොකද මාගේ දැන් ඇත්තටම එවැනි කෝපයක් දැනගත් මගේ ළඟ තියෙන මම හරි පරිස්සම් ඒක කැඩෙයි කියලා බයට. මොකද මගේ හිතේ තියෙනවා මේ කෝපේ නම් කැඩෙන්න බෑ මේක නිත්‍යයි මේක කැඩෙන්න කිසිම ක්‍රමයක් නෑ කියලා හිතෙනවා. ඉතින් මට හිතෙනවා කවදා හරි ඒ කෝපේ කැඩුනොත් ඉන්නම් මට පුදුම දුකක් හිතේ කියලා. ඉතින් ඒ ඉතින් මට හිතෙන විදිය ඔබතුමා හිතපු විදිහනේ අපිට ඒ කිව්වේ. ඉතින් එක එක කාට ඒ විදිහට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් අනිත්‍ය දේ දුකයි කියලා අපිට අනිත්‍ය දේ දුකයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා කියලා හිතුනේ අපි මේක නිත්‍යයි කියලා ගත්තොත් තමයි අනිත්‍ය දුකක් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ දේ නිත්‍ය දෙයක් නෙමෙයි. මේක සදාකාලිකව පවත්වන්න බෑ කියලා. දැන් අපි කොණ්ඩේ සුදු වුණාම කොණ්ඩේ පාට ගන්නවා නම් ඒ කියන්නේ අපේ හිතේ තියෙනවා මේ කොණ්ඩේ කලුවට තියෙන්නම ඕනේ මේක වෙනස් වෙන්න බෑ කියලා. ඉතින් ඒක වුණාම දුක නිසා අපි පාට කරගන්නවා. එකක කොරින්නේ අපි පාඩකේ ගාගෙන හරි එක කඳු පාට උනොත් දැන් අපේ දුක් ඉවරයි කියලා හිතනවා. නැවත වෙන පාඩක ගහන්න තිබෙන්නේ නැහැ. නමුත් අර අනිත්‍යයි කියන එකත් පිළිගන්න සූදානම් නැති බව දුකට හේතු වෙනවා කියලා. ඒ වගේම තමයි විරුප් මාත්‍යා ඒ ප්‍රශ්නේ මහැවුවේ අනිත් පැත්තට මේ දුක අනිත්‍යද කියන එක. ඇත්තටම කියනවා නම් දුක නිත්‍ය වෙනකන් අපිට මේ කරන්න සැටනේ වැඩක් තියෙනවාද? දැන් අපි නිගමට හිතුවොත් ඇතිවුණු දුකක් ගැන ඒ දුක දැන් තියෙනවාද? දුකක් අනිත්‍යයි. යම් කිසි විදිහකින් දුක නිත්‍ය දෙයක් නම් මොකද දුක කියන්නේ සකස් වෙන දෙයක්. සකස් වෙන දෙයක මේ නිත්‍ය බවක් නැහැ ඒකේ. ඉතින් අපි ඒ විදිහට දකින්න පුරුදු වුණොත් දුක අනිත්‍යයි, දුක නිත්‍ය වුණොත් මේකින් ගැලවීමක් ගැලවීමක් අපිට නැහැ කියන එක මට හිතුණා අපිට ටිකක් පහසුවක් ඇති වෙන්නේ දුක දිහා බලන කොට කියලා. දෙලුත් මහත්මයා ඒ ගැන මොනවාද ඔබතුමාට එකතු කරන්න තියෙන්නේ? තෙරුවන් සරණයි.
අපලතරණය මහත්මිය බොහොම පිං මටත් අර දැන් ඔබතුමිය දැන් දැන් ඒක පැත්තක් ඒ විදිහට හිතනවා. දැන් කැමති දේවල් නැති වෙනකල දුකයි කියන එක එකනම් ඉතින් පැහැදිලි. ඒක නිසාම දැන් වැඩි ඒව ගැන දැන් කෝප්පයක් නෙමෙයි මොනවා ගත්තත් මේක නැති වෙන බව දන්නවා. ඒක නිසා එහෙම ලොකුම එහෙම ප්‍රශ්නයක් නැහැ ඒවට. ඊට අමතරව මම කියන්න හැදුවේ ඒකත් එක්කම තව දෙයක් මම දකින්න අර දැන් මේක කරගෙන යන්න පවත්වාගෙන යන්න දැන් අර මම ප්ලේන් එකේ කතාව කිව්වේ මට මේ තේරෙන විදිහට මම මේ කියන්නේ ඒක කරගෙන යන්න හැමතිස්සෙම යමක් දෙන්න ඕන ගතියක් තියෙන ඒකම දුකක් කියලා නිකන් ඒ කියන්නේ එහෙම කරත් කොයි වෙලාවක හරි මේක කඩා වැටෙනවනේ මේක අන්න එහෙම වගේ දුකක් මට තේරෙන්නේ මේක කරගෙන යන්න හැමතිස්සෙම යමක් හදා ගන්න ඕන ඒක ඉවර වෙනවා ඊට පස්සේ ඒක ඉවරුනලා ඒක ආයි ගන්නත් බෑ ඒක ආයි ගන්න නම් අර ඔබතුමී කිව්වා වගේ මං හිතන්නේ එතනක් තියෙන්නේ අර යමක් ගැන ඒක හොඳට නිත්‍යයි කියලා ගන්න එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ නොතේරුණා දැන් උදාහරණයක් වශයෙන් මොන හරි සැප වේදනාවක් හොඳට ක්‍රියාම කරලා තියුණා නම් මේක ආයි ගන්න පුළුවන් කියලා හිතේ මොකක් හරි හදාගෙන තියෙන ක්‍රමයක් තියෙනවා ඇති. ඒක වෙන්නේ නැති ඒක එහෙම දුක් වෙන්නේ මට හිතෙන්නේ. තේරුණා සරණයි.
තේරුවන් සරණයි. මම හිතනවා අපි ගොඩක් කතා කරලා සත්‍යතුමාට යමුනේත් නෑ කාලෙකින්. නමුත් මට හිතුණා තව දෙයක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අපි අනිත්‍ය බාහිරින් දකිනවා කියන එක ඉක්මවා යා යුතුයි කියන හැඟීම හුඟක් වෙලාවට ඇති වෙන දෙයක්. මොකද අපි කුස්සියේදී දැකපු කෝපය කාමරයට යනකොට අපේ තියෙන බව තමයි අපේ නිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට අයිති කෝපයක් කුස්සියේ තිබ්බනම් අපි ඒකෙන් තේකක් බීලා නැවත වරක් කුස්සියේ තිබ්බනම් කියලා අපි කාමරයට ගියනකොට අපේ සියලුම අවයවයන් ඒ කියන්නේ ඇස කන නාසය දිව කය කියන කිසිම දෙයකට ඒ කෝපය කියන කෝචර වෙන්නේ එතන සිදුච්ච ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ කෝපය කියන ගැන තියෙන සිතුවිලි සංඥා සියලු දේම නිරුද්ධ විය යුතුයි. ඒක තමයි ධර්මතාවය. ඔය නිරුද්ධ ඒ කියන්නේ ඒක නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වෙන බව අපි දන්නේ නැහැ. ඒ නිසාම අපි මේ කෝපයක් කියලා දෙයක් තියනවා කියලා හිතාගෙන නැවත ඒ කෝපය ගන්න යන්න කෝපය පරිහරණය කරන්න යම් කිසි බලාපොරොත්තුවක් ප්‍රාර්ථනයක් තියෙනවා. ඒකම තමයි ඇත්තටම භවය කියලා කියන්නේ කියලා හිතනවා. කලින් අහලා තියෙන ධර්මයක් එක්ක සසඳනකොට එතකොට අපි මේ ඊට පස්සේ කැඩෙන කෝපය කියන්නේ කලින් තිබිච්ච කෝපයක්. ඉතින් ඒක නිසා අපි විගතම අල්ලගෙන තියෙන නිත්‍ය සංඥාවයි. එතකොට කෝපයක හරි කිසිම දෙයක යම් දෙයක අනිත්‍යතාවය දකිනවා කියන්නේ අපිට ඒක දකිනකොට යම් දෙයක් ඇහෙනකොට දැනෙනකොට දැනගන්නකොට ඒ දේ හමු වෙනවා. ඒ අවස්ථාව ඉක්ුච්චිච්ච ක්ෂණයෙන්ම ඒ සියලු දේම අනිත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒකට අදාළ හේතු ටික නොයදුනකොට එහෙම දෙයක් ගැන අපේ අනිත් සිතේ සිතුවිලි ඇතිවීම විය නොහැක. කෝපය ගැන මතක් වුණා කියන්නේ එතනදී මනායතනයේ තේ කෝපය කියන එකේ ඒ සංඥා ටික මතු කරගත්ත නිසා මේක මතක් වුණාද? තදපි පස්ස පච්චාවනේ. ඒ ස්පර්ශය නිසාම ඒ කෝපය කියන දේ ගැන අපේ සිතුවිලි අවදි වුණා. එහෙම නැත්නම් ඒකත් අපිට ඒ විදිහට දකින්න පුළුවන් නම් මේ හැම මොහොතකම අර පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් නැතිවීමත් කියන දේ පැත්තට අපි යොමු වෙයි. එහෙම යොමු වෙනකොට අපිට තේරෙනවා මේ අපි සංඥා කොටසක් අරන් යන නිසාම තමයි අපිට මේ තියෙන බවක් කියන එක නිත්‍ය වශයෙන්ම යමක් පවතින බවක් තියෙන්නේ කියන එක. එහෙම නැතුව අපිට හිතනවා නම් දැන් උදේ ගෙදර දිහා බලලා ගෙදරින් පිටවලා ගමනක් යනකොට අපිට මනසෙන් හිතා ගන්න පුළුවන් නම් අපි ඇහැයි ගෙදරයි චක්කු විඥානය එකතු වෙච්ච නිසාම මේ ගේ කියන සංඥාවක් අපිට ඇති වුණා. ඒකෙන් ඉවත් වෙනකොට මේ සංඥාව නැති වෙනවා කියලා. එතකොට හවසට ඒකේ බලන් දෙන අදහසක් අපිට තියෙන විදිහක් නැහැ. හැබැයි අපි දන්නවා ඒ වෙනස් වෙවි යන, ඒ කියන්නේ ක්ෂණයක් පාසා වෙනස් වෙවි යන ඒ රූප කොට ඇහත් ඒ ගොඩනැගිල්ල චක්කු විඥානය කියන ඒ වෙලාවේ හටගන්න චක්කු විඥානයත් යෙදුනොත් නැවත වරක් අපි අර කලින් බලපු සංඥාව අපිට එන්න පුළුවන් කියලා. ඒ වගේ හැඟීම් අපි පුරුදු කරන්න පටන් ගත්තොත් අපිට මේකේ අනිත්‍යතාවය ඊට වඩා කිට්ටුවෙන් බලන්න පුළුවන් කියලා හිතනවා. නැත්නම් අපි මුගාවක් වෙලාවට හැමදේම බාහිරේ තියමු වෙලා අපි විපරිණාමය කියන එක අනිත්‍ය කියලා හිතනවා. බුදුජානන් වහන්සේ කියන අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං කියලා. ඒකවල කියන අනිත්‍ය කියන එක විපරිණාමය කියන එකත් අනිත්‍ය වශයෙන් බැලීමට පුළුවන් කොටසක්. නමුත් ඒක බාහිරව බැලීම කියලා හිතෙනවා. අනිත්‍ය කියලා කියන්නේ ඇත්තටම මේක උපාදාන ස්කන්ධ හට ගැනීම නැතිවීම කියන එකම පුරුදු කරන යුක්තක් හැටියට හිතනවා, අදහසක් හැටියටයි ප්‍රකාශ දෙවන් කරනවා.
බොහොම පින් කාගෙත් මගේ දැන බොහොම ගැඹුරට අපි ඒක යමෝනා චිත්‍රාල් පක්ෂ මාත්මියයි ජයන්ත මාත්මියයි ඔක්කොම එකතු වෙලා බොහොම සාකච්ඡාවක් වුණේ. අපි සතිජිතුමාටත් යමුද දැන් මේ කරුණ කාරණාත් එක්ක අපි තවදුරටත් ඉස්සරහට යමු කියලා සතිජිතුමා අපිට බොහොම කරුණාවෙන් මේ අදාළ සාකච්ඡා වෙච්ච කරුණුත් එක්කම තවත් ඉස්සරහට අපි යමු. සතිජිතුමා සම්මා සම්බුද්ධ
සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේ දුක කියන එක දැන් දුක්ඛේ අනිච්චේ දුක්ඛ සංඤී තම මේ සූත්‍රය. අනිච්චේ දුක්ඛ සංඤී. එතකොට මේ දුක කියන එක ගස් ගල් වල තියෙන දෙයක් නෙවෙයි, පෘථිවියේ තියෙන දෙයක්, මහ මොහොතේ තියෙන දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. එතකොට ඒක පැහැදිලිය. එහෙම කල්යාණ මිත්‍රෙක් නේ දන්නවා. ඊතර මේ ඒ ගලක් දුකක් දකින්නෙත් නැහැ විදියට. දුක කියන එක මේ දුක්ඛය. ඒකෙන් මේ රූප කියන එක දැන් මේ ධම්ම වචන වලින්ම ගත්ත රූපත්වය රූප කියලා තියෙනවානේ. ඒ රූප නාම ධර්ම උපයෝගී කරන උපයෝගීතරන නාම ධර්ම කියන જાතිය අර රූප අල්ලා ගන්නවා, හපා ගන්නවා, කුණ්ඩලෙ කෙල්ලෙනවා වගේ කෙල්ලෙනවා. ඒකට තමයි උපාදාන වෙන්නේ. ඒක තමයි දැන් උපාදානේ වෙන්නේ. මේ මම කියලා හදාගත්ත සංඥාව සංස්කරණය සංඛාරේ පවත්වාගෙන යන්න බහුල වශයෙන් මම උදව් කරගන්නේ මගේ නාමයට. රූපේ තමයි යන්න හදන්නේ. එතකොට ඒ උපාදානයේ කියන කාරණය, ඒ එල්ලීම, ඒ නැගලයන්ට හදාගෙන ඒ දැහැගැනිල්ල, ඒ හපාගැනිල්ල වෙන්නේ අර ලෝභ කියන එකත් එක්කනේ. සුඛ සංඥාව යන්නේ ලෝභ සුඛ සංඥාද කියන්නේ. එතකොට ඒකට අප කියන්නේ තව තවත් ඕන වෙනවනේ. તો තණ්හා කිව්වේ ඒකයි. අරක තියෙන තරමට මට තෘප්තියක් දැන්නම ගින්ද්‍රයන් වලට. යන් ලෝකේ පේරූපන් සාත රූපන් එත්තේ සාතන්න උපජ්ජමානා උපජ්ජති එත්තේ විසමානා නිවිසති. පේරූප මිහිරි දේ තැන තමා මේක හටගන්නේ. එතකොට මේ නාම රූප කියන ටික සම්බන්ධ කරගන්න මට භාවිතා කරන්න තියෙන්නේ අර අත බ්‍රහ්මවංශ කියවි. ඕක ඔය අර ඉන්ද්‍රිය භාවනා සුත්ත මං හිතන එයා ඔළුව දාගෙන යන්නත් ඒ පැත්තේ වෙන වෙන සංස්කෘතියක් නැහැ ඇත්ත කියන ඒ ගෞරවණීය බොහොම උතුම් භික්ෂුව. එතකොට මේ හය තමයි මේ හය කියනකොට දැන් යන්න එපා චක්කුසෝත ගාන ජීවා කාය කියලා මේ කොටස් වලට යන්න එපා මේ බලන්න ඔය හිල් දෙක ඇස් දෙකේ ඔළුවේ තියෙන ටික හැම එකක්ම මෙතන මෙල බලන්න. මම ලෝකයට මම කියලා කියන්නේ මේ මේ සංස්කරණ පොදිය මේ ලෝකයට සම්බන්ධ වෙන්නේ කොහොමද? එකන දැන් සංඛාර දුක්ඛ කියන දුක්ඛ දුක්ඛ කියන එක කියලා දුන්නානේ මේක නිර්මාණය වෙලා තියෙන විදිහම දුක අසාර්ථකයි කියන්නේ. එතකොට දැන් මම කියන මේ පුජ්‍යල භාවයේ සත්ත්ව භාවය ලෝකයට සම්බන්ධ වෙන්නේ අර අත්හයි අපි දැන් අත්හයි කියමු අර කාරණාව ආවෙහින් ඒක තින්ද අල්ලන්න තමයි හිතෙන්නේ අත තියෙනවා ඒක හොඳ ගත්තා අත තියෙනවා කහන්ද හිතෙනවා අත තින්ද වතුර කෝප්පෙ ගන්න හිතෙනවා අත තියෙන ඉඳ පිළිමදෙන්න හිතෙනවා අත තියෙන ඉඳ ලියනවා ඔක්කොම කරනවා අත කපලා දැම්මොත් ඒ ලියන්නේ දැන් ටයිප් කරන්නේ නැහැ මුකුත් නැහැ ඒකට ඒතොද ඒක කරන්නේ නැහැ නේද දැන් කරන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. එතකොට දැන් අප දැන් ඉන්ද්‍රිය 6 පස්ස කියන කාර්යයට සම්බන්ධ වෙන්නේ එතනින්. එතනින් පස්සේ තමයි ඉදිරි ප්‍රවාහය වෙන්නේ කියලා අපි පැහැදිලිවම දන්නවා අඩුගානේ සුතමේ ඥානේ, චින්තාමේ ඥානෙත් තියෙන භාවනාම ඥානෙ තර ප්‍රමාණයට තියෙනවා. මේ එකම ක්‍රියාවලියක්වත් ස්වාධීනව හුදෙකලා ඕනෝන්ගේ ආධාරය නැතුව පවතින්න බැරි දේවල් කිසිම දෙයකට බෑ හුදෙකලාව පවතින්න. ඇහැට බෑ, රූපයට බෑ, විඥාණයට බෑ, සංඥාවට බෑ හුදෙකලාව පවතින්න. තණ්හාවටත් හුදෙකලාව පැවැත්මක් නැහැ, උපාදානයටත් හුදෙකලාව පැවැත්මක් නැහැ, දුක්ඛේටත් හුදෙකලා පැවැත්මක් නැහැ. හුදුව පවතින්න බෑ. මේක මේක ගැඹුරටම ගිහිලා තථාගතයන් වහන්සේ දේශනා එක ඒකයි මේ මේ තත්ත්වයේදී ඒ දුකෙන් නිදහස් වීම සඳහා කරන හැම වෑයමක්ම දුකයි. මොකද මේක නිට්ටියව තියෙනවා නම් හොඳයි කියලා කොතනක හරි හේතුෙන් තමයි හදාගන්නේ. දැනට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල හේතු වෙනවා. කන්සෙප්ට්ස් වල, සංඥාවල, අයිඩියොලොජිස් හදාගෙන ඒ වගේ හේතු වල ඉන්නවා. තවත් එහාට ගියොත් අර උත්තම ගුරුවරයන් සිද්ධාර්ථ හැමෙච්චේ ඒත් වගේ ඒ විඥාන ආයතනයම ඒ විඥාන ආචාරන අකින්චඤ්ඤාතන වගේ தත්ත්වයන් කරා ගිහිල්ලා ඒකට හේත්තු ඒ ගැඹුරටම ගියොත් ඔය විදිහට දැනට මගේ උත්සාහය වෙලා තියෙන්නේ මේ අනිත්‍ය වූ දේවල් නිට්ටිව තබා ගැනීමේ නමුදු උත්සාහයක් තියෙන නොසංසිඳන උත්සාහයක් තියෙනවා. එතකොට දුක කියන එකේ අර ස්කන්ධයන් උපාදාන කර ගැනීම මත නැත්තම් පංච ඔන්න අපිට ඇහෙනම වචනේ අර පංච ස්කන්ධය අවිජ්ජා නිසා පංච උපාදාන කන්ද බවට පත් කරගන්න. කොහෙදෝ තියෙන වැලි ගොඩවල් නැත්නම් මිටි පහක් වැලි මිටි පහක් නැත්නම් ගෝණි පිරිච්ච ගෝණි පහක් යකඩ ගෝණි පහක් අරගෙන ඒක දැන් මම මගේ ඇඟේ ඉල්ලගන්න අන්න එතෙන්දී තමයි මට දැන් දුක දැනෙන්න පටන් ගන්න. තියෙන උපාදානස්කන්ධ තියෙන අර අපිට තේරුම් ගන්න විතරක් මිදුලේ තියෙන්නේ. ඉස්සර පාර ළඟ තියෙන්නේ. ඒවා ඒ මිටි පහ. ඒ ගාබේජ් බෑග් පහ. නැත්තම් බින් පහ. මම දැන් මගේ ඇඟේ ලගන රූප වේදනා මතක සිතවිලි සංකරණය කරගන්න જાති සහ විඥාන ඔන්න මම හැදිලා දැන් ඒක මම හදාගත්තාම අර ඔහේ තිබිච්ච ස්කන්ධ ටික උපාදාන ඛණ්ඩ බවට පත් කරගත්තා ඒ උපාදාන ඛණ්ඩයක් බවට පත් කරගත්ත ගමන් ඒක පවත්වා ගන්නට නොනිමෙන දුකක් නොසංසිඳන දුකක් ඊට පස්සේ මං විඳිනවා. ඒ කියන්නේ උපාදාන ඛණ්ඩ පහ මගේ කරගන්නවා මම කරගන්නවා මට නිත්‍ය බවතින යමක් කියලා කියනවා. ඒ තමම ඒසු අහං අස්මි ඒසු මේ අත්තයික තථාගත වචනෙන් කියනවා. එතකොට මේ සඳහාධාරණ මේ සංස්කරණය වෙමින් යන එකම උදකලා පැවැත්මක් නැතිකමම තමයි අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය මත මා හදනවා වැලි මාලිගාවක් හදන්න වෙරෙඩි. ඒක තමයි මේ කරගෙන යන්නේ මම. නොදනෝ කරගෙන යන්නේ ඒක. එතන තමයි දුක්ඛේ තියෙන්නේ. ඒ සම්පොදුවේ බැලුවාම දර ආදීනව සංඥා වගේ බැලුවාම ගත්ත ශරීරයේම මහා භයානක වදයක් අපිට දෙනවා. ඒක අර ආදීනව සංඥාව කියවලා බලන්න. ශරීරයට වෙන දෙයක්ගෙන. ඒක ආයක ආදීනව සංඥා. ඊළඟට මා කැමති මිදහම් පුත් කියව නැත්තු ඉන්න නිසා අංගුත්නිකායේ තනි නිපාතේ සත්තක නිපාතේ කොටස් හත නෙවෙයි වැතු හෙලපොත් කියන නිසා ඒක නෙවෙයි සත්තක නිපාතේ තියෙනවා අනුසේ වර්ග කියලා වර්ගයක් ඒකේ සූත්‍ර ටික කියවන්න ඒකේ අවසානෙට තියෙනවා සූත්‍රය අර දුක් සහ සුඛ ගැන කියපු නිසාම ඒකේ වාසිපැත්ත බලන්නට නිබ්බාන සූත්‍රය කියලා නම්වෙන සූත්‍රය අර්ධ අනිච්චේ දුක්ඛානුපස්සීව ඉන්නවා කියන කපියන ගත්තේ ඒ විදිහටම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිබ්බානේ සුඛානුපස්සී විහෙරති සුඛසංයි අර සංස්කරණේ නවත්තපු තැන බලන්න දැන් අපි දන්නවනේ මුඛයකට හරි අර කෝපේ කැඩුවාම අඬපේක තහරි ගහේ මොනහරි නැතු වෙලා අඬපේක හරි ඔබ මොනහරි දේ නැතර වෙච්ච තැන සුඛයක් තිබුණායි කියලා. ඒ සුඛේ කොහොමහරි එක්ස්පීරියන්ස් කරන්න වෙනවා. චින්තාමේ සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන්. ඒක තේරුම් ගන්න දෙමන තරහක් ආවිල්ල තරහ නැති වෙච්ච ගමන්. අර තිබිච්ච දාහේ නැති වෙච්ච හැටිගෙන මුන්න විදිහට හරි තොල ගාලා දිව ගාලා බලන්න ඕනේ. එතකොට තමයි සුඛ සංඤී එන්නේ. ඒක සාමාන්‍ය ජීවිතෙද කරගන්න පුළුවන් දෙයක්. තරහක් ආවා. එතකොට තරහේ දැවිල්ල තරහේ පිපිරිල් තේනවා තරහ නැති වෙච්ච ගම ආස්වාස ප්‍රස්වාස කරගෙන ඉගෙන සමන්ට දෙන සුඛදායි බව. බරක් පැත්තකින් තියෙනවා. එතකොට නිබ්බානේ සුඛානුපස්සී විහෙතද සුඛ සංඤී සුඛ පටිසංවේ ඒ නමින් සූත්‍රයේ සිටින ඒ විදියට අනුසේ වර්ගයේ හත්වෙනි නිපාතේ. ඉතින් ඒ සුඛ සංඤ්ඤය ආවහම අර දුක්ඛ සංඤ්ඤය කියලා දැනට යන ද සබ්බේ සංඛාරා දුකානම් සංස්කාරයෙන් නොකරන තැන තියෙන සුඛය. ඔය පසුබිමේ ඒක තමයි සත්‍ය කියන්නේ ඡායසය කියන්නේ සතිමත් භාවයේ ශූන්‍යතා භාවය තුල අපි හොයාගෙන යන දේ අප තුල තියෙනවා. නිත්‍ය දෙයක් හැටියට නෙමෙයි. දැනට තියෙන අර උපක්ඛිලේශ වලින් අවුල් වෙලා තියෙනවා. ඒකින් අයුක්ති ගමත් ගමම්ම අර ශුන්‍යතාවයට ප්‍රවේශයක් ගන්නට පුළුවන් වෙනවා. ඒක හැබැයි මේ අන්තයකට නොගිහින් දකින්න උත්සාහ ගන්න වෙනවා. මොකද දිරෝ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ජීවිත අවිද්‍යාවත්තේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධ සංඛාර නිරෝධා විඥාන නිරෝධ කියන ඒකත් දකින්න අර සමුදේ වගේම නිරෝධයත් පැත්තරත් ඒක හැමතිස්සෙම කියවලා හරි දැක ගන්න වෙනවා. ඒ ස්පර්ශසම්පාදේ නිරෝධ පැත්තක් දකින්නම වෙනවා. සිද්ධ වෙන්නේ ඒකයි. එහෙම නැත්නම් සංකල්පයක් හදාගන්න ඉඩ තියෙනවා සාස්ත්‍ව සහගත දෙයක් හැටියට. ඒක සිද්ධ වෙමින් පවතින ලෝකයේ දැනට. ඒ නිසා ඒකෙනුත් පරිසං වෙන්න දෙනවා. කොමහරි සීලේ ඉන්ද්‍රිය සංවරයේ උත්සාහයේ සියල්ල මත සිද්ධ වෙන දෙයක්. අපි තාම වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලැබල් කල්යාණ මිත්‍රත්වයක් ඔහුම් පින් උතුම් ධර්ම මාර්ගයකට අවතීර්ණ කරගෙන ගියා සම්මා සම්බුදු සරණයි.
බොහෝ පින් සරණියතුමා මම හිතන්නේ බොහෝම හොඳ මාතෘකාවක් අපි මාතෘකාවකට අවතීර්ණ වුණා. ඒක බොහොම හොඳයි. අර දිරුක් මහත්තයාටත් මම හිතන්නේ බොහෝම හොඳ අවබෝධයක් තියෙනවා. අපි ඒක බොහෝම අගය කරන්න ඕන. ඒ දිරුක් මහත්තයා අපිට විස්තර කරන්න මම හිතන්නේ ට්‍රයිකරේ මේ මට තේරුනේ මෙන්න මෙහෙමයි. ඉතින් අපි අර මේක පැවත්වගෙන යන්න, ඒ කියන්නේ අර එයා ප්ලේන් එක අහසේ තියන්න අපි පුවල්ක ගහ ඉන්න ඕන කියන එක. අන්න ඒක බොහොම වැදගත් මම හිතන්නේ. මට තේරෙන විදිහට ඒක බොහොම හොඳයි. මෙන්න මේ අපි ජාතිය තමයි අපි, ඒ කියන්නේ පොඩි ළමයෙක් වගේ ඉන්න මේකේ කන්න බොන්න තමයි අපි කැමති උනේ අපේ පිනවන්. හැබැයි අපිට ඒ නිසා ඒක කරගන්න අපි රසාවල් කරන්න ඕන හැමදේම. ඒ කියන්නේ පෝල් ගහ ඉන්න තමයි අපිට වෙලා තියෙන. ඒකම තමයි දුක. පෝල් ගහන්න අපි ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න අපිට තව පෝල් ඕන වෙනවා. එහෙම පෝල් ගහ යනකොට හොඳට මතක තියාගන්න මට හොඳට බැරිච්ච තමයි අඟුලිමාලක. අඟුලිමාලට මොකද කිව්වේ? අඟුලිමාලන් නවතින්න මහාන කිව්වම කිව්වේ මම නැවතිලා ඉන්නේ අඟුලිමාල ඔබ නවතින්න කියලා. අන්න ඒකයි ඇත්තටම මේ අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරන නිවන. මෙන්න මෙහෙම එයාප්ලේන් එකට පුවල් ගහ යන්න, ඉස්සරහට යන්න, සංස්කාර හදන්න අපි තවත් සංස්කාර හදාගෙන ඉස්සරහට යනවා. මේකේ ඉවරයක් නැහැ. මේක නවතින්නේ නැහැ කවදක හරි. මෙන්න මෙතනම තමයි කවදක හරි මිනිස්සුන්ට අවබෝධ වෙන්නේ. මෙන්න මේ සංස්කාර නොහදින්නේ කියන රසාවල් කරන්නේ කාර්යය ඕම හරි. මෙන්න මේ ජීවිතේ පැවැත්ම පවත්වාගෙන යන්න සංස්කාර හදන එක අවම කරගන්න එකම මාර්ගය තමයි මේ අරහස්ඨාංග මාර්ගය. ඒ කියන්නේ බැන්නොත් බණින්නේ නැතුව ඉන්න, ගැහුවොත් ගහන්නේ නැතුව ඉන්න, සම්මා වාචාව, ඉන්ද්‍රිය සංවරය, ඔය ඔක්කොම ටික බලන්න අරහස්ඨාංග මාර්ගයේ තමන් හරියට යනවනම්, ආරස්තංග මාර්ගය හරියට අනුගමනය කරනවා නම් ඒකෙන්ම මෙන්න මේ නැවතීම අර ෆෝල් එයාෆෝල් ගහන්නේ නැති එකම තමයි මේ ආරස්තංග මාර්ගය තුල තියෙන්නේ. හොඳට හිතලා බලන්න ආරස් තමන් කරන හැම වැඩක්ම, තමන් කරන හැම තමන් හිතන දේවල්, තමන් කරන දේවල් මම මේ ආරස්තංග මාර්ගය ඇතුළේ ඉඳන් කරනවද නැද්ද කියන එක හොඳට හිතලා බලන්න. අන්න ඒකෙන්ම සංස්කාර නොහඳ ඉන්න තමන් පුරුදු වෙනවා. ඒකම තමයි මේ මාර්ගය කියලා. ඒ කියන්නේ උදටම වැටෙනවා මේ ආරියස්ථාංග මාර්ගයම තමයි මේ සංස්කාර නැති කරගන්න, සංස්කාර හදලා හදන එක නැති කරගන්න තියෙන එකම මාර්ගය. එහෙම ඊයේ මාර්ගයේ ඉන්න 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 මේ තිබිච්ච මේ කරගත්ත කර්ම ටික ගෙවිලා මෙන්න මේ ජීවිතේදීම මේ නිවන් අවබෝධ කර ගැනීමටත් අපිට අවස්ථාව සැලසෙනවා කියන යම් අවබෝධයක් ඒ බොහොම පිං හැම එක්කෙනාටම. මේ මම තව මොනෝහරි ප්‍රශ්නයකින් හෝ අදහසකින් හෝ කාටවත් නම් නොකිය මම එක් වෙන්න බලන්නම්. කාට හරි එහෙම මේ අදාළ ප්‍රශ්නයක් හෝ වෙන තමන් භාවනාවේ වෙන ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ. මේ තමන්ට නිරාකරණය කරගන්න තියෙනවා නම් සචිතුමාගෙන් තව ජයන්ති මහත්තයා තව විද්‍යතුන් ඉන්නව මේ මණ්ඩලේ තමන්ට භාවනාවේදී තව අදහසක් මේ තමන්ට මේ අපැහැදිලි දැනක් තියෙනවට උනත් කමක් නැහැ. අපිට අදහසකින් හෝ ප්‍රශ්නකින් යොමු වෙන්න කියලා නම් නොකිය මම ආරාධනා කරනවා හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි.
තෙරුවන් සරණයි සත්‍යදීතුමායතුළු සියලු දෙනාටම. බොහෝම කාරණා විස්තර ප්‍රකාශ වුණා. වෙන ඇඩ් කරන්න තරම් දේකුත් නැහැ වගේ. නමුත් මට නිකන් කෙරෙන දේ ඉබේටම වගේ කෙරෙන දේ තමයි මොකක් හරි ඇහුනම හරි බොහෝ වෙලාවට ඇහුනම තමයි හරි දැක්කම හරි හිත ඇතුළට බලනවා. හිත ඒ පිටට ගිය හිත ඇතුළට අරන් බලනවා. උදාහරණයක් වශයෙන් ලොකු ශබ්දයක් ඇහුනොත් මගේ මට චග්ගාලා යනවා හිත. ලොකු ශබ්දයක් හරි නම් තමයි මුලදීම පස්සේ පුරුදු කරනකොට ශබ්දයක් ඇහුනොත් බලනවා හිත දිහා බලනවා. එතකොට පපුව ඩිග් ඩිග් ගාලා ගහනවා. දැන් තරහක් වගේ එහෙම ආවොත් ඇඟ තද වෙනවා, රත් වෙනවා. දුකක් වගේ හැදුනොත් ඒත් පපුව දිහා වෙන තැනක රිදෙනවා. අන්න එහෙම මේ බලන්න පුළුවන් වගේ එහෙම කරත් එතකොට අර පිටට යන එක නවතිනවා. ඒක සතර සතිපට්ඨානේ දැන් අන්තිමටම කිව්වේ මේකෙන් ගැලවෙන්න තියෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සතර සතිපට්ඨානේ යෝනිසෝ මනසිකාරය කරන එක කියලා. ඉතින් මම හිතනවා එහෙම කරන එක හොඳයිද කියලා මම ප්‍රශ්නයක් වශයෙන් අහනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මිය. ඒක කරන එක මම නම් දන්න විදිහට තමයි ඒක තමයි සතියෙන් ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න නම් හිත උපේක්ෂාවේ තියෙන්න ඕන. ඒ කියන්නේ මේ හිත වර්තමානයේ තියෙනවා. අර ඒකට කියන්නේ පච්චුප්පන්න කියලා මම හිතන්නේ. කියන්නේ එහෙම තියෙනවනේ. ඉතින් ඒක තියෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. ඉතින් මම අර කනොත් ප්‍රශ්නේ ඇහුවේ ඒක ප්‍රායෝගික හරිය අමාරුයි. ඉතින් ඒ එහෙම හැමතිස්සෙම තියෙන නැති වෙච්ච ගමන්ම වෙන්නේ ඉන පැත්තකට යන එකයි. තෙරුවන් සරණයි.
මහත්මයා මේ ඔක ටික ටික පුරුදු කරනකොට මේ හරියන ඉස්සරහ මට ලොකු ශබ්දයක් ඇහුනොත් තමයි පපුව මේ දිඩි ගල් හයියෙන් සද්දනකොට මං කල්පනා කරනවා මොකද මේ මගේ පපුව ගැහෙන්නේ කියලා. එතකොට මට හිතන අර සද්දේ තමයි. ඒ සද්දේ මොකද මොකද ලෝකේ කඩා වැටලා මම මැරෙයි කියලා බයද. ඊට පස්සේ ආයෙ තව මේ ටීවී එකේ මේ මිනිස්සු මේ ෆයිට් දැක්කා. ෆයිට් දැකිනකොට මාව ගැහෙනවා කියලා මම බලනවා මොකද මේ මගේ ඇතුළේ මේ ගැහෙන්නේ කියලා. බලනකොට අර ඒ ෆයිට් එක දැකලා ඒකට බය වෙලා. ඉතින් ඒ කියන්නේ අන්න ඒ වගේ තමයි මුලදී පටන් ගන්නෙ. පස්සේ තමන් හිත හිතාගෙන යනකොට මහා මේක හොඳ ටූල් එකක් මට ගන්න කියලා අර ඊට වඩා අඩු දේවල් කියන්නේ සාමාන්‍යයෙන්. ඉතින් දැන් මම ඔබතුමා වගේ නෙමෙයි. මම මේ ටිකක් අග කොටස ජීවත් වෙන්නේ. ඉතින් මට ඉතින් ටිකක් ඔය වාඩිලා වගේ ඉන්නකොට ටිකක් කල්පනා කරලා බලනවා මොකද මෙහෙම වුනේ වගේ. අර ටිකක් අර වෙලාව තියෙන නිසා ඕක ටික ටික කරගෙන යනකොට ඕක හරියනවා. ඒකයි මට කියලා තියෙන මට කියන්න තියෙන මහත්මයා සිල්වන් සරණයි.
තිරන සරණ සිල් දනතම තොසේ මද මේ දුක ගැන මුගක් අය අදහස් ඉදිරිපත් කළා. ඇත්තම මේ අපි දැන් සතිතුන පැහැදිලි කරන විදිහට මට ඉතන විදිහට අපි මේ දුක අනිත්‍ය ගැන දුක කියලා අපි හිතාගන්නේ මේ දුක කියන එක අපි බාහිරින් දකින්න උත්සාහ කරන වෑයම හරහාම අපි හැම වෙලාවෙම බෙහෙතරපත් වෙනවා කියලා. ඇත්තටම අපි දන්නා දැන් කච්චායනගත සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළා දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියලා උපදින්නේම දුකක් නිරුද්ධවන්නේ දුකක් එතන මේ පුද්ගලික කතාවක් සත්‍යයේ පුද්ගලික ගැන කතාවක් නෑ උපදින්නේ දුකක් නිරුද්ධ වෙන්නේ දුකක් කියලා එහෙම බලනවා නම් අපි මේ දුක තමුන්ගේ කරගෙන මේ දුක් විඳිනවා මිසක් ඒ නිසා මේ අපි අත් වශයෙන් මේ අවිද්‍යාව නැති කර ගැනීමෙන් පමණමයි මේ දුක නැති කරගන්නේ කියන ස්ථාවරයට අපිට එන්න වෙනවා. මොකද දැන් අතනසෙ දේශනා කළා සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පසති අත නිප්පින්දීත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියලා. ඒ කියන්නේ දුක දුක වශයෙන් දැනගන්න ගැනීමම දුකේ නිදහස් වීම කියන එක අපිට තේරුම් ගන්න ඕන. මොකද අර ජාන්ත මාත්‍ය සඳහන් කළ පරිදි හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා. දැන් අපේ ඇහත් අනිත්‍යයි ඇහට විපරිණාමයටපත් වෙනවා. ඒ වගේම අනන්ත අන්සේ බවකටපත් වෙන. ඒ වගේම හැමදේම හැකලෙන් රූපයක්. ඒ වගේම හැම දෙයක්ම ඇති වෙනවා. ඒ විපරිණාමයටපත් වෙනවා. අනිත්‍ය බවටපත් වෙනවා. ඒ වගේම වෙනත් දෙයක් බවටපත් වෙනවා. හැම මොහොතකම වෙනවා. එහෙනම් අපි මේක නොදන්නා තාක් කල් අපි මේක දුකක් විදිහට ගන්නවා. දුකක් විදිහට අරගෙන ඊට පස්සේ අපි මේ සත්‍ය දීමක් විදිහට මේ පංච උපාදාන ස්කන්ධයක් අපි හැම වෙලාවෙම ඇති කරගන්න. ඒක තමයි සංකීර්ණ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කිව්ව තැනදී අපි දන්නවා මේ අපි දුක කියන්නේ අපි හරියන්නේ සෙවෙනැල්ල උඩේ හිටගෙන අපි සෙවෙනැල්ල අපේ සෙවෙනැල්ල වෙනත් තැනක හොයනවා වගේ මෙතනම ඉඳගෙන මේ දුකේම ඉඳගෙන දුකම පරිහරණය කරගෙන දුකම ඇති කරගෙන අපි දුක නැති කරගෙන දුක නැති කරගන්න වෙහසනවා. දුක වෙනත් තැනකින් හොයලා අපිට එක එක ස්කීසස් හොයලා එක එක බාහිරින් ඒකට අපි දේවල් හොය හොයා මේ දුක නැති කරන උත්සාහ කරනවා. මේ පංච උපාදාන කන්දේම දුක කියන නොදන්නා තාක්කල් මේ අවිද්‍යාව කියන තාක්කල් අපි මේ දුකේම ගැලෙනවා කියන එක තමයි මට එකතු කරන්න තියෙන දේ. දැන් සල්ලි
අතිරුවන් සරණයි තාටත් බොහොම පිං. ඒ වගේ බොහොම ප්‍රායෝගික දේවල් එකතු වුණා. බොහොම සතුටුයි. මට එකතු කරන්න තියෙන විශේෂයෙන්ම මේ එක එක්කෙන හරිම ලස්සනයි ඒක බලන්න. මේ එක එක්කෙන ඉන්න එක එක්කෙන භාවනා කරන විදිය එක එක්කෙන ඒ තත්ත්ව ඒ ප්‍රයෝරිටයිස් කරන ඒ කියන්නේ එක එක තමන්ගේ එක එක භාවනා ප්‍රයෝරිටයිස් කරන විදිය ඒක අහගෙන දකින්න එක හරීම සතුටුයි. දැන් අපේ චන්ද්‍රපිලිස් මහත්මිය එහෙම ඒ කිව්වේ ඇත්තටම මේ තමන් එනේන අරමුණ දිහා බලන්නේ ඒ ඔක්කොම ඇත්තටම චිත්තානුපස්සනාව ආපස්සට ආවර්ජනය කිරීම ඒකම තමයි අපේ චිත්‍ර රාජපක්ෂ මහත්මිය කිව්වේ අර සිංහානුලෝකණය එන චිත්තය දිහා ආපස්සට හැරිලා බලන්න ඇයි මට මේවා වෙන්නේ බලන්න එකම දේ එකම විදියට එකම මේවකට එක එක්කෙනා එක එක අදහස් වලින් මේක ප්‍රකාශ කරා හරිම ලස්සනයි. කවදක හරි අපි නැවතිලා අපි ආපස්සට බලනකම් මට හරිම සතුටුයි. ඇතින් මේ කට්ටිය ගොඩාක් දියුණු කළා මේ දියුණු වෙන මාර්ගයේ ගිහිල්ලා බොහෝම දේ තමයි මේ ධර්මය විසින්ම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඒක හරිම සතුටුයි. තමන් ධර්මය යන එක්කන ධර්මය විසින්ම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. කවුරුත් කතා කරන්නේ එකම දේ හොඳට බලන්න කවුරුත් චිත්තානුපස්සනාව ඒ කියන්නේ සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාවම වැදගත්. චිත්තානුපස්සනාවම තමයි කරන්න ඕන. චිත්තානුපස්සනාවෙන්ම තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දේවල් වලට මගේ හිත යොමු වෙනවා. එහෙම වෙන්නේ මොකද අර ආස්වාදයේ ආදීනමය නිසරණය ඒ ටික බලන එක සමුදයස්තංගමය ওই පහ බලන එක හරීම වැදගත්. ඒක බොහොම හොඳයි. අපි කවුරුත් මේ ඉන්න දුකම අවබෝධ කරගෙන මේ අවබෝධය ඇති කරගනිත්වාම කියලා මම බොහොම බුද්ධාලම්බර ප්‍රීතියෙන් මම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දැන් අපිට තව විනාඩි 5ක වගේ කාලයක් තියෙන්නේ. ඒක නිසා කාට හරි අදහසකින් හෝ මම නම නොකිය කාට හෝ අදහසකින් හෝ මේ ප්‍රශ්නකින් හෝ යොමු වෙන්නේ නැත්නම් මම ජයන්ත මහත්තයට යොමු වෙනවා තව පොඩි අදහසකින් අපිට ඉදිරිපත් කරන්න කියලා. ජයන්ත මහත්තය කවුරුත් ඉදිරිපත් නොවුනොත් ඔබතුමා ඉදිරිපත් වෙන්න සම්මා සම්බුද්ධ.
අතිරන් සරණ ජයන්ත මහත්මයා ධර්ම විදත් වෙන කලින් මම පොඩි කරුණක් දැන් මේ මට අමතකුණා දෙයක් කියන්න මේ භාවනා කිරීමේදී ඇති වුණ අත්දැකීමක් මම හිතන්නේ බෙදාලා ගැනීම හොඳයි කියලා එක භාවනා වැඩසටහන ගිය වෙලාවේදී අතවශයෙන්ම අපි මේ මූල කමඨහනේ කියන්නේ ආනාපාන සතියේ සිත පවත්වා ගැනීමේදී එක අවස්ථාවක එක පරයන්කයකදී මුළු පරයන්කයේම සෑහෙන උත්සාහයක් කරගත්ත මේ කමඨහන තුළ මේ සිත පවත්වා ගන්න ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා හිත සම්පූර්ණයෙන්ම හැම සිතේ තියෙන අනිත් හැම දෙයක්ම ඇතුළේ සිටවිලි නැති වුණා වුණත් හිතේ තියෙන කනස්සල් ගතිය නිසාම සැහෙන වෙහෙසකටපත් වුණා. ඒ වෙහෙසකටපත් වීම තුළම මුළු කාලෙම ගෙවිලා ඒ හැම පරයන්කේම කිසිම ප්‍රතිඵලයක් නැතුව සෑහෙන වේදනාවක් දුකක් ඇති වුණා. ඒ අවස්ථාවේදී කමඨාන් සුද්ධ කර ගැනීමදී ඒ භාවනා ගුරුවරයා සාංකලය තමයි මේ පැමිණලා තියෙන්නේ මේ සතුටු වෙන්න කියලා මේ අවස්ථාව දැන් මේ දුක්ඛ සත්‍යයට මුහුණට මුහුණලා ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න කිව්වා. මේ වෙන දේවල් කිසිම බලාපොරොත්තු නැතුව මේක මේ භාවනාවට ආවේ මෙන්න මේ දේ දකින්න තමයි. මෙන්න මේ සත්‍ය දැකගන්න තමයි මේ භාවනාව කරන්න ආවේ. වෙන දෙයකට නෙවෙයි. සමාධිගත වෙන්නවත් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නවත් නෙවෙයි. මේ දුක්ඛ සත්‍ය මොකක්ද කියලා දැනගන්න ආවේ. දැන් මේක ලැබුණා කියලා දැන හිතන්නේ කියලා ඊළඟට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් ඉතින් ඊළඟ අවස්ථාවේදී භාවනා කරනකොට ඒ අවස්ථාවට ලැබුණාම මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය. දැන් මට මේ මං හොයාගෙන ආපු දේ හම්බුණා. මෙන්න මේක තමයි මේ භාවනාවකට මං ආවේ. මේ දුක්ඛ සත්‍යයටම මම දැන් මූණට මූණලා ඉන්නේ කියලා ඒ දුක හැටියට දැක්ක ගමන් මගේ තිබ්බේ අසහනකාරී සම්පූර්ණේ නැති වෙලා ඒ සම්පූර්ණ මේ භාවනා ඊළඟ අවස්ථාවෙන්ද භාවනේ දිනුවක් ඇති වුණා කියලා මට දැනුණා. ඒක මං ඒ භාවනා වැඩසටහනේ මං ලබාගත්ත ලොකුම ප්‍රතිඵලය තමයි ඒ අවස්ථාව දුක හැටියට දැක ගැනීම. දුකට මුහුණලා සිටින තේින්ද අපි භාවනා කිරීමේදී යම්කිසි දෙයකින් මොකක් හරි මේ බාධකයක් වෙනවා නම් යම්කිසි දෙයකින් භාවනාව දිනු වෙන්නේ නැත්නම් භාවනාව එකතන නැවතිලා තියෙනවා නම් එතනින් එහාට යන්නේ නැත්නම් ඒක තමයි දුක. මෙන්න මේක තමයි මට දැනගත ගන්න අවශ්‍ය කියලා එතනින් හිත ධෛර්ය කරගෙන භාවනා කරනවා නම් මම හිතනවා අපේ තියෙන මේ බලාපොරොත්තු අපේ ඊළඟ හොඳ දේවල් ලබා ගැනීම තියෙන බලාපොරොත්තු මේ ලැබිච්ච දේ ලැබුණ දුක පැනිරසයි කියන එක ලැබිච්ච දුක පැනිරසයි කියන දැනින් අපි පටන් ගත්තොත් මම හිතනවා මේ බලාපොරොත්තු මෙහෙලා ගිහිලා අපි මේ තියෙන මේ මොහොතේ ලැබෙන දේ එක දුකක් වෙන්න පුළුවන් සැපක් වෙන්න පුළුවන් මොකක් හරි මේ දුකක් ලැබුණ තැන එතන තමයි සැප තියෙන්නේ. මේක නැති කරගෙන මේක දුක වශයෙන් දැකීමමයි සැප කියන එක දැන ගැනීම මම හිතනවා අපේ භාවනාවට යම් කිසි දියුණුවකට මගක් පෑදේ කියලා මම හිතනවා. මම ඒක දෙය ෂෙයා කරගන්න කියලා ඉතින් තිරුවන් සරණයි.
අචිත්තරල් පක්ෂ මහත්මයාම කියන්න හැදුවා චිත්තරල් පක්ෂ මහත්මයාට.
සමා වෙන්න ඇත්තටම පොඩ්ඩක් මතකයට ආවා තථාගතයන් වහන්සේ මේ අනිත්‍ය දකින්න කියලා අපේ ජයන්ත මහත්මයා ඒකන සඳහන් කරා ධර්මයක්. ඒක නිසා හිතුවා මේ කොටසත් ඇතුල් කරොත් හොඳයි කියලා. තථාගතයන් වහන්සේ අනිත්‍ය දකින්න කිව්වේ මොනවාද කියන එක අපි නිතරම මතක් කරගත්තොත් රූපේ අනිත්‍ය, වේදනාවේ අනිත්‍ය, සංඥාවේ අනිත්‍ය, සංකාරවල අනිත්‍ය, විඥානයේ අනිත්‍ය අපි දකින්න තියෙන්නේ කියලා. ඊළඟට උන්වහන්සේ දීපු උදාහරණ උපමාවල් ටික අපිට ඉතාමත්ම හොඳයි මතකයට ගන්න. මොකද රූපය උන්වහන්සේක දකින්න පෙන පිඬුවක් වගේ. මේ කියන හැම දෙයකම පේන අනිත්‍යයි කියන එක පෙන පිඬුවක් වගේ. වේදනාව බුබුලක් වගේ, දිය බුබුලක් වගේ. ඊළඟට සංඥාව දකින්නක මිරිඟුවක් වගේ. සංකාර දකින්න කිව කෙසෙල් ගහක් පෙළලි ගහනවා වගේ. විඥාන දකින්න කිව මායාකාරී විදියට. මේ දීපු උදාහරණ දිහාවත් අපි හොඳින් තේරුම් ගත්තාම අපිට තේරෙනවා මොන වගේද අපි අනිත්‍ය දකින්න ඕනේ කියලා. ඊළඟට ජයන්ත මහත්මයා කිව්වා වගේ මේ එක එකක අනිත්‍ය දකින්න භාවනාවේදී අපිට ඇත්තටම කියනවනම් රූපය ගැන අපි සුත්තමේ වශයෙන් අහලා තියෙන හැම දෙයක්ම අපි තේරුම් අරගෙන තියෙනවා. ඕලාරික රූප, සුක්ඛම රූප ආදී වශයෙන් අපි භාවනාවකදී රූපේ අනිත්‍ය නියම tattven දැක්කොත් පඨවි ආපෝ තේජෝ වායු tattven යම් කිසි විදියකට අපිට අවබෝධ කරගන්න එක්ස්පීරියන්ස් කරන්න ලැබුණත් එහෙම. එතකොට තමයි කියලා හිතෙන්නේ අපිට මේ අනිත්‍ය කියන එක නියම වශයෙන් දැක්කා කියන එක අපි තේරුම් ගන්න. නමුත් අපි දැනට ඉන්න තත්ත්වයෙන් අපි අර අපි සාමාන්‍ය ජීවිතයේ අපි දිල්රුත් මහත්මයා සේන මහත්මයාත් අපි කතා කරේ අපේ මේ කෝපයක් අරගෙන අපි දැක්කොත් එතනින් පටන්ගෙන තමයි අපි අතෙන්ට යන්න ඕනේ. එතකොට ඒ අනුව අපිට මේකේ නියම අනිත්‍යයක් යම් කිසි දවසක දැක්කොත් ඒක ගැන අපිට හිතෙන් හිතලා ගන්න අවශ්‍යකමක් වෙන එකක් නැහැ. එහෙමනම් අපි අනිත්‍ය දුක බව අනිත්‍ය නිසා මේ දුකක් බව යම් කිසි දවසක අවබෝධයෙන්ම දකි කියලා හිතුණා. ඒක දැතු කරන්න කියලා තෙරුවන් සරණයි.
අපි ජයන්ත මහත්තයාට යොමු වෙමු. ජයන්ත මහත්තයාට යොමු වෙලා අපි අවසාන කරමු සතිය තුනක් එක්ක සම්සම්සල්.
තෙරුවන් සරණයි හැමෝටම. මම ඉතාමත් වැදගත් කතා කීපයක්ම අපි සාකච්ඡා කළා. අවසානයේ සිතාරාජ රක්ෂමත් මේ ඉතාමත් මොහොතින් පැහැදිලි කළා ඒ සංසිද්ධිය සිදුවන ආකාරය, ඒ වගේම ඒක තේරුම් ගන්න ආකාරය. පෞද්ගලිකව බලනකොට ඇත්තටම මම පුහුණු කරන දෙයක් තමයි සමහර වෙලාවට බොහෝ විට ඇත්තටම එක තැනක වාඩි වෙන ඇස් දෙක පියාගත්තාම මේ හිත හය ඇතුළට ගත්තාම, ඒ කියන්නේ හිත යොමු කරාම කය ඇතුළට, ඒ වෙලාවේ තේරෙනවා මට මේ ලෝකයේ සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඇත්තටම සම්බන්ධ නොවිච්ච ගතියක් මොහොතකට තේරෙනවා. ඒ කියන්නේ ඇත්තටම එතකොට කවුරු මොනවද පේන්න දෙයක් නැහැ. ඇහෙන යමක් තියෙනවා බාහිර ශබ්ද. ඒව මට අදාළ නැත්නම් නිහඬ පරිසරයේ ඉන්නකොට ඇත්තටම එතනින් ඉහළ මොකද්ද මේ තියෙන ලෝකය කියලා සිතුවිල්ලක් එනවා. ඒ කියන්නේ එතනදි තේරෙනවා අපේම තියෙන මේ ඇතුළේ තියෙන කෙලෙස් නිසාම අපි ලෝකයක් කියන දෙයක් හදාගෙන ඉන්නවා කියන එක යම් ප්‍රමාණයකින් තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ ගැන හිතන්න ගියාම අර මේ හැමදේම මේ මානසිකාරයත් එක්ක, කියන්නේ ඇහෙන් කරින් ආසෙන් දේෙන් කයින් අරමුණ නොගන්න හැම වෙලාවකම මේ හිත කියන දෙයින් තමයි අපි ලෝකයක් හදාගෙන ඇතින් ඉන්න කෙනෙක් ගැන, ඇතින් තියෙන දෙයක් ගැන, ඒ වගේ හැම දෙයක්ම හදාගෙන ඉන්නේ. ඒ දේවල් ඒ තැන ඇති වෙලා නැති වෙලා කියන දෙයක් ගැන ජීවමාන කරගෙන නැවත නැවතත් ඒ ගැන සිතුවිලි පහළ කරමින් මේ සංසාරයට බැඳෙන හැටි ඇත්තටම මේ හිත නිහඬ වෙච්ච මොහොතක දකින්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක හරි වැදගත්කමක් මට දැනෙනවා. එහෙම බලනකොට අපි කෙනෙක් දෙයක් මේ අවශ්‍ය දේවල්, ඕන කරන දේවල්, මගේ දේවල්, අහවල් දේවල්, මට අනාගතයේ තියෙන්න ඕන දේවල් කියලා හිතන සිතුවිලි ටික ඇත්තටම සෑහෙන දුරකට නිහඬ වෙනවා. ඒ නිහඬ වීම තුළින් දකිනවා මේ සියල්ල මනසින් හදන අපේ අසකනාසි දේවකයන් ගත්ත දේවල් ආශ්‍රය කරගෙන මනසින්ම හදලා දෙන දේවල් නේද මේවා කියන අදහස දැක්කහම තේරෙනවා ඇත්තටම එල්ලෙන්න තැනක් නැහැ, පිටිටන්න තැනක් නැහැ. මේ කය මැරෙනකන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා මේකට කණ්ඩ බොණ්ඩ දීගෙන සත්කාර කරගෙන යන්න ඕන. නමුත් ඊට අමතරව මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දෙයක මේ අපි ලෝකේ හදාගන්න හැටි, මේ මනස සහිත සංඥා සහිත මේ කය නිසා කය උපකාර කරගමින් මේ ලෝකයක් මවා ගන්න හැටි ඇත්තටම තේරෙනවා කියන එක ප්‍රායෝගිකව සමහරට හිතලා සමහරට ඒක මානසිකාරයක් වෙන්න පුළුවන්. නමුත් ඒ දේ දැනෙනවා. ඉතින් ඒ විදිහට හිතනකොට පේනවා මේ අනිත්‍ය දුක්ඛ සංඥා ගැන අද කතා කරේ මේ අනිත්‍ය දේවල් ගැන නෙවෙයි, අනිත්‍ය දේව අනිත්‍ය වෙන බාහිර වස්තු ගැන නෙවෙයි, මේ හටගෙන නැති වෙන උපාදානස්කන්ධය අනිත්‍ය උපාදානස්කන්ධයකම ඇති දුක්ඛතාවය, ඒකෙන් ලැබෙන පෙළෙන ගතියම දැනෙනවා. ඉතින් මේක වහවහ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම අවශ්‍යතාවය තවදුරටත් දැනෙනවා. මේ අපිට මේ කල්යාණ මිත්‍රාශ්‍රය තුළින් අපි මේ ඇති කරගත්තා වූ ක්ෂණ සම්පත්තිය අපිට තිබුණ නිසා, තියෙන නිසා අපි මේ ධර්මය අහලා මේ විදිහට අවබෝධ කර ගැනීම සුතමය ඥාන, චින්තාමය ඥාන ආදී වශයෙන් වෙච්ච අපේ දහම් දැනුම භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන අවශ්‍යතාවය තේරෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම පිං අපිට ඒ අවස්ථාව සලසා දුන්න විශේෂයෙන් දරුවත් මහත්මයාටත්, ඒ වගේම කල්යා සත්‍යතුමාගේ කල්යාණ මිත්‍රයින්ටත් අපි ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. අපිට මේ විදිහ අවස්ථාවක් ලබා දීම ගැන ඒ මම මෙතනින් නිහඬ වෙනවා. තෙරුවන් සරණයි.
දැන් කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා මම සත්‍යයුතුමාට සම්පින්දන වශයෙන් අද සාකච්ඡාවේ මෙච්ච දේවල් සම්පින්දනය කරන අපිට කටියට පින් දීලා මේ සාකච්ඡාව නිමා කරන්න මම බොහෝම කරුණාවෙන් කෘතගුණ සැලකීමෙන් සත්‍යයුතුමාට ආරාධනා කරනවා. සම්මා සම්බුද්ධ සරණයි.
අපේ ගෞරවනීය තථාගතයන් වහන්සේට, ශාස්ත්‍රඥ වහන්සේට නමස්කාර වේවා. උන්වහන්සේ තමයි මේ මාර්ගය අපිට හෙළිදරව් කරලා දුන්නේ. තැමෝම හැම දිනම උතුම් කාරණා අපිට සිහිපත් කර දුන්නා වුණොත් බොහොම පිං. හැම දෙයක් පර අනිච්චතෝ දුක්ඛතෝ රෝගිතෝ අර 11ක් තියෙන්නේ. ඒ විදිහට දකින්නට උත්සාහයක් ගන්න ඕන තමන් තුළම. ඒකට මාර්ගය ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පැහැදිලි. දැන් එක එකනා යන විදි කිව්වා. හැබැයි සිටිවිලි වලින් හට ගන්නා දුක සිටිවිලි වලින්ම නිදහස් ඉවර කරන්න බෑ. ඒක තර්කානුකූලව ඉවර කරන්න බෑ. ඒකට වඩා වැඩි දෙයක් සිද්ධ වෙන්න ඕන. ඒ නිසා ප්‍රතිපදා මාර්ගයට එන්න වෙනවා. අපි කියලා කවුරුත් ඒක තමන්ට හැකි පරිදි කරනවා කරන බව තේරෙනවා යේසුවෙ වින්දිනවා. එතකොට එහෙම අපි මාර්ගයට අවතීන වෙලා ඒ අපි හෙළබසින් කියන්නේ කර්මස්ථානයක් අරගෙන පුරුදු වෙලා කරන ඕන දෙයක් සමහර අයට කෝටුවක් දක්ින්න වෙනසක් කරනවා. සමහර අය අද්දකින් දකින්න උත්සාහ කරනවා. සමහර අය ආස්වාස ප්‍රස්වාස කරන සමහර අය අනිච්ච සංඥා වගේ දේවල් ප්‍රගුණ කරන කොහොම කවර හෝ ක්‍රමයකට පජ්ජේන කතේ නත්තනා පරිනිබ්බාන ගතු තමන්ම පාර හදා ගන්න අර ක්‍රම හතරට අනු අනුපස්සන හතරට අනු කායනුපස්සන වගේ දේවල් එතකොට කොහොම හරි තමන් තේරෙන්න ඕන අර පමුදිසස්ස පීති ජාති එකෙන් පස්සද්දී එනකොටම පීති පස්සද්දී එනවා. පමුදිතස්ස පීති ජාති පීති මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදී සුඛෝ චිත්තං සමාධි. එතකොට සුඛේ එනවා. එතකොට සමාධිය එනවා. එතකොට අප දකිනවා අපිට තේරෙනවා ඇත්තෝ වචන වලට නොකීවට මේ සංස්කරණ දුක්ඛය gedi pitin podi pitin වලු පිටින් හැලෙන්න පටන් ගන්න. ඒක ඒකනේ දැන් කීව මොන හරි දැක්කහම ඇති වෙන දුක දැවිල්ල තේරෙනවා කියලා. ඒ දැක්ක ගමම ආදීනවේ තේරෙනවා. හැබැයි ඒක එතකොට ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. මේ නිසා වුණා එතනින් මම පොඩ්ඩක් මනස පැත්තකට කරගන්නවා කියන එක අපි දැනට ඒ වෙලාවට තේරෙන්න ඕන. ඒ නිසා ප්‍රතිපදාව අත්‍යවශ්‍යමයි. සීලය, ඉන්ද්‍රිය සංවරය, වීරිය, උත්සාහය එකම අවශ්‍ය වෙනවා. අප්‍රමාණ පින් දලුවත් මහත්ම ඔබතුමාටත් පින් නිරෝගී වේවා. අපි සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. පිරිසිදු සිතින් කරන දැහැමි පැතුම් අදිෂ්ඨාන ඉෂ්ට සිද්ධ වීම ඉඩ කඩ වැඩි. ඒසා හොඳ අදිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ මේ සිරුරදරා මේ මිනිස්සුරදරාගෙන පෝෂණය කළ ඒකාන්තව මෑනියන් කායික හා මානසික වශයෙන් සුබත් බලවත්. පියානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ කුසල චේතනා, එලෙසින්ම පුණ්‍ය චේතනා බලවත් උදව්වක්, උපකාරයක්, උපනිශ්‍රය සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. දෛනික දිවිපැවැත්මේදී කායික වේදනා, මානසික වේදනා, දුක් දුම්නස් අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට, ඒ දැවිලි තැවිලි පීඩන රෝග පීඩාව නැගෙන මතුවෙන තරමට ඒවාට සතිමත්ත මුහුණ දෙන තරම් චිත්ත ශක්තියක් ජනිත වේවා. අපේ සසර පැවැත්ම ඇතිතුරු කල්යාණ ගුණයන්ගෙන් පරිපූර්ණ වූ උදාර ගති පැවතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් මෙසොට ලැබීවා. සද්ධාවෙන්, වීර්යයෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන කරමු. ඒ ගෞරවණීය ඒ මහා ප්‍රඥෝ තථාගතයන් වහන්සේට, සර්වඥන් වහන්සේට, අපේ ශාස්ත්‍ර සම්පතට ඉතාම කෘතඥතා පූර්වක අපේ නමස්කාරය පිරිනමු. සම්මා සම්බුදු සරණයි.
තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. කටයුතු මඩත් අපි ගන්න අවබෝධයකින් නිවන අවබෝධ කර ගැනීමට සහයෝගය පිළිබඳව අපි ඉත සිතින් අපි හෘදයාංගමය ස්තුතිය පුද කරනවා. ඒ පතන්න අවබෝධයකින් හැකික්මනින් නිවන අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මයම, මේ ධර්ම සාකච්ඡාව තුළින්, ධර්ම සාකච්ඡාව තුළින් ඇති කරගත් අවසියම කුසල කර්මයන් ඒ උතුමයන් වහන්සේලාට හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන්
සරණයි. සම්ම සම්ම සම්ම.